ධර්ම දේශනා මාලාවට ඔබත් සහභාගී වන්නේ අපගේ ආරාධනාව පිළිගෙන වැඩමවා වදාළ ගෞරවනීය මෙහෙණින් වහන්සේට නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප සම තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවා දේශනාව ආරම්භ කරන ලෙස සාදු.
හොඳයි, හැම දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්නේ.
නමෝ තස්ස
භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාතේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පේන පින් රූපමං රූපං වේදනා බුබ්බු රූපමා මරීචීපමා සංඥා සංකාර කදලූපමා මායූපමාච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනාති. උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මා මෙතුන් ආරි භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වෙන අවසරයි අතිගෞරවනීය වතුරගමනන් සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආරි මාර්ගයේ වට නොයෙකුත් ආකාරයෙන් උදා උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සියලු මාරිතුමන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා විද්‍ය සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදාම් පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ 34 වන ධර්ම දේශනාවටයි. ගිය සතියේ 33 වෙනි ධර්ම දේශනාවේදී අපි කතා කරේ, අපි බැලුවා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට සත්‍ය විභංග සූත්‍රයේදී අවසානයේ කියනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. එහෙමනම් අපි බලාගෙන ලෝකයෙන් පරික්ෂා කරගෙන යනකොට අපි මේ පංච උපාදානස්කන්ධය කියන එක අහුනේ නැහැ. එහෙමනම් මේ සියලුම දුක් එකතු කරලා, සියලුම දේවල් එකතු කරලා මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියනකොට, එහෙනම් මෙතන තමයි මේ දුක කියන එක ඔක්කොම ජාතිරික එකතු කරලා තමයි මේ කියන්නේ මේ විදිහට සංකීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එහෙනම් අපි බැලුවා ගිය සතියේදී මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. එතකොට අපිට තේරුණා පංච කියන්නේ පහක්, උපාදාන කියලා කියන්නේ උපාදාන වෙන කැමැත්තෙන් අල්ලගන්න පංච උපාදාන ස්කන්ධ. ස්කන්ධ කියලා කිව්වේ ගොඩවල් පහ, කැමැත්තෙන් උපාදාන කරගන්නා වූ ගොඩවල් පහ. මොනවද මේ ගොඩවල් පහ කියලා ගිය සතිය කතා කරා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කිව්වා. එතකොට අපි බැලුවා, අපි තේරුම් අරගෙන ඇවිල්ලා තිබුණේ මේ සිත කියන එක දුකයි. සිත තියෙන අයට දුකයි, සිත නැත්තම් දුක නෑ. තමන්ට උන සිත තියෙන වෙලාවට විතරයි දුක, සිත නැති වෙලාවට දුකක් නෑ. එහෙමනම් මේ සිතටද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලමු. එතකොට අපි අවසාන වෙනකොට සිත ගැන හොයාගෙන කියලා පරීක්ෂා කරලා අවසාන තැනට ඇවිල්ලා තිබුණේ අපිට සිත කියන්නේ නාම රූප කියලා. බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපය එකතු වෙනකොට විඥාන ධාතු, එහෙම නැත්නම් මේ පණ තියෙන නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපය වෙන් වෙනකොට මෙන්න මේ නාම ධර්ම ටික නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් උදේ ඉඳලා රෑ වෙනකම්, උපදින ඉඳලා මැරෙනකම් පණ තියෙනවා කියන සවිඥානික සියලුම සත්‍යයන් තුළ සිදුවෙන්නේ මේ විදිහට. ආයතන වලට බාහිර රූපයක් එනවා, ඒත් එක්ක සවිඥානික කියලා කිව්වනේ පණ තියෙන අය කියලා. එතකොට විඥානේ තියෙන නිසා මොකද වෙන්නේ? නාම ධර්ම ටිකක් ඇති වෙනවා, සිතක් ඇති වෙනවා, ඒත් එක්කම නිරුද්ධ වෙනවා. එහෙමනම් අපි මේ සියල්ලම මේ නාම රූප කියන තැන තමයි අපි ඇවිල්ලා නතර කරේ. එහෙමනම් අපි ගිය සතියේදී බැලුවා මේ නාම රූප කියන එකටමද මේ සිත කියන්නේ කියලා. එතකොට මේ ගිය සතිය කරපු ඒවා මෙහි නැසෙ නැවත සැරයක් මේ චුට්ටක් මතක් කරන්නේ. මොකද අපිට ඒක ටිකක් මම හිතනවා ටිකක් මේක ගැඹුරුයි කියලා හිතනවා. ඇති මේ මුලින් ඉඳලා ආපු අයට නම් මේක එච්චරම ගැඹුරුයි කියලා තේරෙන්න හේතුවක් නෑ. අපි හරිම සරලව ආපු නිසා. නමුත් සමහරට භාවනා වැඩසටහන් වලට ආපු අයට නම් කොහොමද මේක අමාරුවක් වෙන්න බෑ. හොඳට මේවා බොහෝ වෙලා අරගෙන භාවනා විදිහට ගොඩක් කරලා තියෙන නිසා. නමුත් අලුතෙන් බාහිරින් සම්බන්ධ වෙනාට පොඩ්ඩක් හරි මේක තව චුට්ටක් තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවා නම් කියලා නැවතත් මේ මික්ෂනාංශ මේ කරපු දේවල් චුට්ටක් ආයිසරයක් මතක් කරන්න. එතකොට මේ නාම රූප කියන දෙක එකතු වෙලා තමයි හිත හැදෙන්නේ, නැත්නම් හිතටම තමයි මේ නාම රූප කියලා කියන්නේ. එතකොට අපි මුලින්මත් මේ මම කියන කෙනා කියන්නේ කෑලි දෙකක් කියලා මුලදිම ආරම්භෙදිම කායන පස්නා කරන්න ඉස්සල පටන් ගන්න කරලකොටම පටන් ගත්තා කෑලි දෙකක් කියලා මගේ සිත සහ මගේ කය කියලා. එහෙමනම් මේකම තමයි අපිට මේ නාම රූප කියලා කියන්න පුළුවන්. මේ මගේ කය කියන කොටසට රූප කියලාත්, මේ සිත කියන කොටසට නාම කියලා කියන්නත් පුළුවන්. එහෙමනම් මේක කියන්නේ සංකීර්ණ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ පහක් තියෙනවා. මෙන්න මේ පහ උපාදානේ වුණත් දුකයි කියලා තමයි කියන්නේ. එතකොට මේ උපාදානේ නොවුණු සිත, නැත්නම් මේ ක්‍රියාසිත කියන එකට කියනවා පංචස්කන්ධයක් කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලාටත් මේ සිත් ඇති වෙනවා, බුදුරජාණන් වහන්සේටත් ඇති වෙනවා. අපි බැලුවා මේ බාහිර රූපයක් ආධ්‍යාත්මික රූපයකට එනකොට හරියට කණ්ණාඩියක් එළියේ තිබ්බට පස්සේ කණ්ණාඩි ඉස්සරහා තියෙන රූපේ කණ්ණාඩියට වැටෙන එක කණ්ණාඩිය කැමති හින්දා සිදුවෙන දෙයක් නෙවෙයි, කණ්ණාඩිය ඕනෙකමට සිදුවෙන දෙයක්වත් නෙවෙයි, බාහිර ඉදිරියෙන් තියෙන රූපෙට ඕන හින්දා වෙනවත් නෙවෙයි, ඒක මේ හේතුඵල ක්‍රියාකාරීත්වය. අන්න ඒ විදිහට මේ ආයතන තියෙනකොට පණ තියෙන නිසා මේ වගේ සිත් කියන ඇති වෙනවා පංචස්කන්ධ කියලා කිව්වා මේකට. එතකොට රහතන් වහන්සේ කෙනෙකුටත් මේක ඇති වෙනවා. හැබැයි උන්වහන්සේලාගේ මේ පෘථග්ජන සත්‍යයේ වෙනස තමයි රහත් නොවුණු පෘථග්ජන කියනකොට මේ මාර්ගයට ආවවත් නැති පිරිසත් අනාගාමි වුණ කෙනාගේ පවා යම් ප්‍රමාණයකට මෙන්න මේ පංචස්කන්ධ නොවි පංච උපාදානස්කන්ධ වෙන අවස්ථා තියෙනවා, යම් යම් දේවල් උපාදාන වෙන අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ උපාදානී වුණ ස්කන්ධ පහ තමයි දුක. එහෙම නැතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වැති වෙන නිරුද්ධ වුණාම උපාදාන නොවිදු නම් මේකට පංචස්කන්ධයක් කියව. මේ පංචස්කන්ධය කියන්නේ ක්‍රියාසිතක් කියන එක. මේක උපාදානි වුණාම පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ කර්මසිතක් කියන එක. කර්ම කියලා කියන්නේ භවයේ සකස් වෙන දේවල් හැදෙනවා, භවයේ සකස් වෙනවා කියන එක. එහෙමනම් මේ ක්‍රියාසිතයි කර්මසිතයි වෙනස් වෙන්නේ මේ ක්‍රියාසිතක් උනේ සිත උපාදානේ කරගැනීම නිසායි. මේක ඉබේ සිදුවන ක්‍රියාවලියක්. මේ කියන්නේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය ගැන අවබෝධයක් නැති නිසා නිත්‍යයි සපයි ආත්මයි සුභයි කියන මේ විකෘතිය තුල ඉඳලා තමයි මෙන්න මේක උපාදානය කියන එක සිදු වෙන්නේ. එමනම් අපි ගිය සතියේ භාවනාවක් කරන්න දුන්නා ඇති වෙන හැම සිතුම් පංචස්කන්ධයක් කියලා බලන්න කිව්වා. එතකොට මෙහෙම කරා නම් කවුරු හරි යාට තේරෙනවා ඇති මේ ඇති වෙන සිත පංචස්කන්ධයක් කියන රහතන් වහන්සේ කෙනෙකුට පෙනෙන විදිහටම තමයි ඇති වෙන නිසා මේ රූප පේනවා. හැබැයි උන්වහන්සේගේ මගේ වෙනස තමයි මේ ඇති වුණ එක පිළිබඳව මට අවිද්‍යාව තියෙන නිසා මේ ඇතිවිච සිත් පෙනෙන සිත ඇහෙන සිත ගන්සුන් දැන් සිත රස දැන් සිත ස්පර්ශ දැන් සිත මතක් වෙන සිත කියන මේ සිත් පිළිබඳව මගේ අවිද්‍යාව තියෙන නිසා මට මේක අවබෝධ කර නැති නිසා මම මොකද කරන්නේ මෙන්න මේවා උපාදාන කරගෙන දුක සකස් කරගන්න. එහෙමනම් මේ පංචස්කන්ධයක් කියලා බලනකොට තමන්ට මේ බලන වෙලාවට තේරෙනවා මේ සිත මෙතනම ඇති වෙලා නිරුද්ධ වෙන එක. ස්කන්ධ පහක් ඇති වෙලා නිරුද්ධ වෙන හැර වෙන මොකක්වත් මෙතන සිදු වෙන්නේ නැහැ කියලා මේක කරා නම් මේකට තේරෙනවා. එතකොට යාට හිතනවා මේක උපාදාන කරගෙන මම නැවත භවය සකස් කරගෙන මේක නිසා මේ දුක් විඳිනවට වඩා මේක පංචස්කන්ධයකින්ම නතර කරගත්තා නම් හොඳයි නේද කියලා යාට යම් අදහසක් එනවා. එතකොට එහෙම කවුරු හරි තීරණ කරගෙන මෙන්න මේ ඇති වෙන ඇතිවෙන සිත මේ විදිහ පංචස්කන්ධයක් කියලා බලමින් අතහැරලා දැම්මල උපාදාන වෙයි. එයාට මෙන්න මේ උපාදානේ ඒ සිහිය පිහිටවගෙන හිටපු සිත් වලට උපාදාන නොවි භවය සකස් නොවි තියෙන. හැබැයි සිහිය නැති වුණ වෙලාවට සතිය ක්‍රියාත්මක නොවුණු අවස්ථාවලදී ඒ සිත් සමහරට උපාදාන වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අපි ගිය සතිය තවත් කතා කරා මේ යෝනිසු මනසිකාරය කියන එක. යෝනිසු දැන් අපේ අර නාම ධර්ම නාම රූප කියලා බලනකොට අපි කිව්වනේ නාම ධර්ම පහක් සබ්බජිත් සාධාරණ චෛතසික කියලා, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒතර මේ මනසිකාරය යෝනිසෝ මනසිකාරයක් වුණා. ඒක පංචස්කන්ධකින් අතර වෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඇත්ත ඇති හැකින් බලන නුවණ. එතකොට අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් මෙන්න මේකට ඇලෙන්න යනවා, ගැටෙන්න යනවා. ඇත්ත ඇති හැටි නෙමෙයි බලන්නේ විකෘතියක ඉඳලා. එතකොට අපි යෝනිසෝ මනසිකාරයේ නිසා දුක නිරුද්ධ කරගන්නත් අයෝනිසෝ මනසිකාරය නිසා දුක සකස් වෙන බවත් ගිය සතියේ අපි කතා කරා. එතකොට මේ යථාභූත ඥානය කියලා කියන සම්මා ඥාන කියන එක නැත්නම් සම්මා දිට්ඨියට එනවා කියලා කියන්නේ මෙන්න මේ ඇත්ත ඇති හැටි මේ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවයෙන් මෙන්න මේ දේවල් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ගැන තේරුම් ගන්න දකින්ද තමන්ගේ හැකියාවක් ඇති වෙලා තියෙනවා නම් ප්‍රඥාව දියුණු වෙලා තියෙනවා නම් සම්මා ඥානෙ ලැබිලා තියෙනවා නම් සම්මා දිට්ඨිය ලැබිලා තියෙනවා නම් අන්න එයාට මෙන්න මේක නතර කරගන්න පුළුවන්. මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන විදිහවල් කීපයක් අපි කතා කරලා මේ ඊට පෙර කතා කරා නාම රූප කියලා මේ සිත දකින්න එක. නිකම්ම නාම රූප කිව්වට හරියන්නේ නැහැ. මේකයි නාම රූප කියන්නේ කියලා මේකේ අවබෝධ කරගෙන නාම රූප කියලා මේ සිත බලවුවොත් ඒ බලන බලන වෙලාවට ඒ සිත එතනම නිවිල යනවා. මොකද එතන ගිහට යන්න උවමනාවක් නෙමෙයි මේ රූප දෙකක් එකතු වෙලා ඇති වෙන නාම ධර්ම ටිකක් මේ ආයතන හයෙම මේ නාම රූප ඇති වෙන යුතුද නැර වෙන මොකුත් නැහැ කියලා තේරෙනකොට එතනම හිත නිවිල යනවා. ඊළඟට තවත් අපිට බලන්න තිබුණා තවත් ක්‍රමයක් කියලා දුන්න මේ හැම හිතක්ම හේතු ඇති වෙනකොට ඇති වෙලා නිරුද්ධ වෙලා එන බොරු ඵලයක් නැත්තම් හේතු ඵලයක් බොරුවක් කියලා මේ සිත් බලන්න කියලා කිව්වා. මේකත් නිකන් කියලා හරියන්නේ අපි මේ කොන්දර කතා කරලා තේරුම් අරගෙන තමයි මේ විදිහට අපි බලන්න පුරුදු වෙන්නේ. එතකොට මේ බොරු ඵලයක් නම් හිස්සෝ දෙයක් නම් වටිනකමක් නැති දෙයක් නම් අර කෝම් පිටු වගේ කිසිම හරයක් නැති එකක් නම් කාටවත් මේක අල්ලන්න ඕමනාවක් ඇති ඉන්නේ මේක සිහියෙන් බැලුවා. ඊළඟට තවත් විදිහක් කිව්වා මුලින්ම වගේ කතා කරපු එකක් තමයි මේ සිත ඇති වෙන්නේ කොහොමද බාහිර රූපේ ආධ්‍යාත්මික රූපේ එකතු වෙනකොට සතර මහා ධාතුන්ගේ හැදුණු රූප දෙකක් ඒ දෙකේම මම එක්කත් අයිතිකාරයෙක්වක් මොකක්වත් නැහැ වශයෙන් කියනක් වාසය ඉපදින නිරුද්දෙන රූප දෙකක් ඇහැ කියන්නේත් එහෙම බාහිර රූප කියන්නේත් එහෙම කන කියන්නේත් එහෙම ශබ්ද කියන්නේත් එහෙම ඔය විදිහට මේ අපි මේ කායanusasana කොටසේදී මේක හොඳට අපි බලලා තියෙනවා සතර මහා ධාතුන්ගේ හැදුණු දේවල් මේ සියල්ලම කියලා. එතකොට මේ සියල්ලගේම ස්වභාවය තමයි ශනියක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ ස්වභාවය. එහෙනම් ශනියක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන ධාතු වලින් හැදෙන රූප දෙකක් එකතු වෙන විඤ්ඤාණ ධාතු වන පස්වෙනි ධාතුව එකතු වෙලා ඒකේ ස්වභාවය තමයි මේ නාම ධර්ම හදන එක. සිත් හදන ගතිය. ඒක නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට බාහිර රූපේ ආධ්‍යාත්ම රූපය විඤ්ඤාණ එකතු වුණා. මෙතන මේ සිත හටගත්තා මේක එකක් වෙන් වෙනකොට වෙන් වෙනවා කියලා ඒ විදිහට බැලුවොත් මේ සිතට තියෙන අගේ අඩු වෙලා මේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනත්ම ස්වභාවය තේරුම් අරගෙන මේ සිත හිතෙන් උපාදාන නෙවෙයි නතර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට දැන් ගියේ සතිය තවත් ලේසි ක්‍රමයක් කියලා දුන්නා බොහොම සරලම ලේසි එක. පංචස්කන්ධයක් කියලා බලන්න ස්කන්ධ පහක් ඇති වෙලා නිරුද්ධ වෙන එක. පේනවා කියනකොට මොකද්ද වෙන්නේ? මේ ස්කන්ධ පහක් ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඇහැයි රූපයයි මේ දෙක එකතු වෙනවා. ඊට පස්සේ මේක වෙනුවෙන් වේදනාවක් හට ගන්නවා. සැප දුක් මධ්‍යස්ථ ස්වභාවයක්. ඊට පස්සේ මේකෙන් ඇහෙන රූප සංඥාවක් කණෙන් නම් ශබ්ද සංඥාවක් නහයෙන් නම් ගන්ධ සංඥාවක් දිවෙන් නම් රස සංඥාවක් කයෙන් නම් ස්පර්ශ සංඥාවක් මනසින් නම් සිතුම් සංඥාවක් ඉදිරි මේ සංඥා මේ හයක් ඇති වෙන ආයතනින් ආයතනයන් ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර ඇති කරන සංකාර කියලා කිව්වේ කරන වැඩ. එතකොට සිතුවිලි පහළ වෙනවා සිතෙන් සිතනවා කියලා එකක් කරනවා ඒකට කිව්වා චිත්ත සංකාර කියලා. ඊළඟට කතා කරනවා මේ වෙනින් කතා කරන්න යනවා නම් අන්න ඒකට කිව්වා වචී සංකාර කියලා. ඊළඟට ඒ වෙනින් ක්‍රියාවක් කරනවා නම් ඒකට කිව්වා කාය සංකාර කියලා. එතකොට මෙන්න මේ පෙනිච්ච රූපෙට එහොම ශබ්දෙට නායර දැන්ම ගන්සුඳට දිවට දැන් රසාසට කාය දැන් ස්පර්ශයට මනසට ආපු සිතිවිල්ලට සිතිවිල්ල වෙනුවෙන් හිතන්න ක්‍රියා කරන්න කතා කරන්න පටන් ගන්නවා. කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ඇති කරන්න පටන් ගන්නවා. අන්නේකට කිව්වා සංකාර කියලා. ඊළඟට විඥාණය කියලා කියන්නේ පෙනෙන සිතනම් ඇති වෙන්නේ පෙනෙන සිත ඇති වෙනවට කිව්වා චක්කු විඥාණය කියලා. ඇහෙන සිතනම් ඇති වෙන්නේ ඇහෙන සිත ඇති වෙනවට ඒ දැනීමට කිව්වා සෝත විඥාණය කියලා. ඊළඟට ගන්සුන් දැන් සිතනම් ඇති වෙන්නේ ඒ ගන්සුද දැනීමට කිව්වා ගාන විඥාණය කියලා. එතකොට රස දැනෙන සිතනම් ඇති වෙන්නේ රස දැනීමට කිව්වා අදීම්හා විඥාණය කියලා. ස්පර්ශයක් නම් දැනෙන්නේ ස්පර්ශ දැනීමට කිව්වා කාය විඥාන කියලා. මතක් වෙන සිතුවිල්ලක් නම් අඳුරගන්නේ ඒ සිතුවිල්ල දැනෙනවට කිව්වා මනෝ විඥාන කියලා. එහෙනම් ඔන්න ඔය දෙට විඥාන කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් මෙන්න මේ කොටස් පහම අපි යම් ප්‍රමාණයක තේරුම් අරගෙන තියෙනවා. එතකොට ගිය සතියේදී වික්ෂුන්හන්සේ කිව්වා මේ සතියේ තව චුට්ටක් මේක නැවත කතා කරනවා කියලා. මොකද මේක චුට්ටක් ගැඹුරුයි වගේ ටිකක් බොහෝ දිනකට ටිකක් අමාරුත් ඇති. මුලින්දලම හරියට මේක අල්ලගෙන ආවනම් එච්චර අමාරු වෙන්නේ නැහැ. නමුත් අනිත් අයට ගොඩක් අමාරුත් ඇති. මම හිතනවා කට්ටිය මේ දේශනාවලට වැඩිය දැන් කැමතිත් නැති වෙනවා ඇති. මේක මොකද්ද මේ තේරෙන්නේ නැතිව ගොඩක් කියනවා අපිට කිසි වැඩක් නැහැ මේකින් කියලා හිතන අයත් ඇති. කොහොම නමුත් මේ දේශනා මාලාව ඉතින් එනකොට පොඩ්ඩක් ඉතින් ගැඹුරු වෙනවා. වික්ෂුන් වහන්සේටත් ඉතින් මේ කරන්න දෙයක්වත් නැහැ. මේක ඉතින් මීට වඩා මේ කියන්න විදිහකුත් නැහැ. ඇත්තටම පුළුවන් තරම් සරල කරලා තමයි කියන්නේ. නමුත් මේක කවුරු හරි දිගට කරගෙන යන ධර්ම චුට්ටක් මේ දිගට දිගට අහගෙන යම් දෙයක් මේක මේ අනුගමනය කරගෙන අපි පිරිසිට මේක ලොකු අමාරුවක් වෙන්නේ නැති වෙයි කියලා හිතන. එහෙමනම් වික්ෂුන්හස වාටුකා කරගත් ගාථාව බේන පින්දුකම් සූත්‍රයේ කුටිජන මහසමි මේ පංචපාදානස්කන්ධය ගැන විස්තර කරන ගාථාවක් තමයි අපි මාතෘකා කරගත්තේ. මොකද්ද? පේන පින්දුක මන් රූප රූපේ පෙන ගොඩක් වගේ කියලා කිව්වා. ඇයි මේ රූප වෙන ගොඩක් වගේ කියලා කියන්නේ? අපි කිව්වා මේ සතර මහා ධාතුන්ගෙන් හැදෙන රූප කලාප එක එක අනුපාත වලින් හැදෙන රූප කලාප ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙනකොටම මැරෙනවා, මැරෙනකොටම ආයෙත් ඉපදෙනවා. පේන ගොඩක් වගේ දිගට දිගට මේ හේතු තියෙන නිසා හැදි හැදි පේන තියෙනවා. හැදු හැදි පරණ පෙනව කැඩි කැඩි බිරිබිරි යනවා යනවා කියලා යන්න පෙනවල මොකක්වත් ඇති දෙයක්වත් නැහැ. අන්න ඒක නිසා මේ රූපේ කියන එක ඒ වගේ තියෙනවා වගේ තියෙනවා. හැබැයි ඒ තියෙනවා කියලා පේන එක නෙමෙයි එතන එතන මැරෙන ඉපදෙන මැරෙන රූප කලාප තොකයක් නිසා මෙන්න මේ පෙන ගොඩක් වගේ කියලා කිව්ව රූප. ඊළඟට ඔය දැන් පංචස්කන්ධ ස්කන්ධ කියලා කිව්වා. ස්කන්ධ කියලා කියන්නේ ගොඩවල්. එතකොට මේ රූපය කියලා කියන්නේ තෝ රූපස්කන්ධය කියන හේතුව තමයි රූපය කියලා එකක් අපිට ගන්න පුළුවන්කමක් නැහැ. මොකද රූපය කියලා එකක් වෙන් කරන්න පුළුවන්කමක් නැත්තේ විශාල ප්‍රමාණයක් රූප කලාප ඉපදලා නිරුද්ධ වෙන ධාරාවක් වගේ ගොඩක් නිසා එහෙම එකක් කියලා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා රූපස්කන්ධය කියලා කිව්වා රූප ගොඩ. එතකොට ඒක බුදුහාමුදුරුවෝ උපමා කරේ පෙන ගොඩකට. කිසිම හරයක් නැති එතන එතන ඉපදෙන නිරුද්ධ වෙන බිඳි බිඳි යන එකක් පස්සේ එකක් එන මෙන්න මේ වගේ ගොඩක් හිස්සූ දෙයක් කියලා තමයි මෙන්න මේ වෙන ගොඩකට උපමා කරලා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරා වේදනා බුබ්බුළු උපමා කියලා. එතකොට අපි අර වේදනානුපස්සනාව කරා මතක ඇති. එතකොට වේදනානුපස්සනාවේදීත් අපට තේරෙනවා ඇහි වේදනාවක් ඇති වුණා, සැප වේදනා, දුක් වේදනා, රූප නිසා දුක්කම සුඛ වේදනා ඇති වුණා. එතනම නිරුද්ධ වෙලා ගියා. බිබ්ලක් වගේ එක එකක් ඇති වෙනවා. වතුර බිමට වැටෙනකොට බිඳුවක් වැටෙනකොට ඒකත් එක්කම බුබුලක් ඇති වෙනවා. ඒක එහෙම්ම බිඳිලා යනවා. එතකොට මේ රූපය වගේ දිගට පැවැත්මක් ඇති නැහැ. එතන 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 නිරුද්ධ වේ නිරුද්ධ වේ යන එකක් මේ වේදනාව. එක බලලා තියෙන වේදනානුපස්සනාව කොටත එහෙනම් ඒ වේදනාව කියන එකත් එතන එතන නිරුද්ධ වෙනවා. එහෙනම් ඇයි මේ වේදනා ස්කන්ධය කියන්නේ? මේ විඥාන ධාතුවේ වේගයට තමයි මෙන්න මේ නාම ධර්ම ටික ඇති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. අපි කතා කරන්නේ එතකොට විඥාන ධාතුව කියලා කියන්නේ සතර මහා ධාතුන් වගේ 17 ගුණයක් වේගයෙන් ඉපද නිරුද්ධ වෙන ධාතුව. ඒ ඒ වෙලාවට කිව්ව චිත්තක්ෂණයක් කියලා. يعني චිත්තක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන ධාතුව තමයි විඥාන ධාතුව. එහෙනම් විඥාන ධාතුවත් එක්ක මොකද වෙන්නේ? මේ විඥාන ධාතුව නිසා හට ගන්නව මේ නාම ධර්මත් ඉපදෙනවා නිරුද්ධ වෙනවා. එහෙනම් මේ වේදනාව කියලා මට එකක් ගන්න බෑ. මම මේ එක වේදනාවක් කියලා කියන එක එකක් නෙමෙයි. එතන එතන ඉපදෙන නිරුද්ධ චිත්තක්ෂණයක් පස්සේ ඉපදෙන නිරුද්ධ වෙන වේදනාව තොගේකට තමයි මම මේ එක වේදනාවක් කියලා කියන්නේ. අන්න ඒක නිසා වේදනා ස්කන්ධයක් කියලා කිව්වා. එහෙනම් ඒකත් අපිට තේරුණා එතන එතන නිරුද්ධ වෙන ඇති වෙලා එහෙම්මම නිරුද්ධ වෙලා යන එක ආයත ආයතනයක ඇතින ඒක එහෙම්මම නිරුද්ධ වෙන ඔය විදිහට වේදනාව. ඊළඟට සංඥාව කියලා කියන්නේ සංඥාව කියන්නේ මේ නාම ධර්මයක් නේ. එහෙමනම් ඒකත් නේ විඥාන ධාතුවේ වේගෙම චිත්තක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන එකක්. එහෙමනම් සංඥාව කියන එකත් බුදුහාමුදුරු දේශනා කරනවා මොකද? මරීචී උපමා සංඥා. සංඥාව මිරිඟුවක් වගේ කියලා. ඒතකොට මේ මිරිඟුවක් වගේ කියන්නේ හේතුව තමයි දැන් අපිට ඇහැට රූප පෙනුනට ඇත්තරම තියෙන ධාතු හතර. ධාතු හතර තියෙන තැනක මට රූපයක් කියලා එකක් වෙනම පේනවා. මිරිඟුවක් වගේ. එතකොට ධාතු හතරක් නිසා හට ගන්නා වූ මේ ශබ්දය කියලා එකක් මගේ කනට ඇහෙනවා. ධාතු හතර නිසා හට ගන්නා වූ ධාතු හතරේ පවතිනා වූ මේ ගන්ධ කියන ලක්ෂණ නිසා සුද්ධාෂ්ටකවල නහයට ගන් සුද්ධ දෙන්නා කියලා එකක් ඇඳුරනවා. ධාතු හතරෙන් හටගත්ත මේ සුද්ධාෂ්ටකවල රස කියන ලක්ෂණය දිවට දෙන්නවා. හැබැයි එතන දැන් මේ ආයතන වලට දැනෙන්නේ වෙන වෙන දේවල්. හැබැයි හැමතැනම තියෙන ධාතු හතර විතරයි. එතකොට එක එක ලක්ෂණේ එක එක ආයතනේ අඳුර ගැනීම කියන එකක් සිදු වෙනවා. එතකොට මේ ඇත්තම එක කවුරුත්ම දකින්නේ. වික්ෂුන්හන්සේක උදාහරණිකුත් කිව්වා මතක ඇති බුදුරජාණන් වහන්සේ මේ උදාහරණ කිව්වේ වෙන දෙයකට. නමුත් මෙතෙන්ටත් යොදාගත්ත අපි අන්ධයෝ ටිකක් අලියෙක් අල්ලනවා වගේ. දැන් ඇහැ රූප ගැන කතා කරනවා. අනිත් අය දන්නේ රූප ගැන කිව්වට. එක්කෙනි කොඩු වල අල්ලගත්ත කෙන අනිත් එක්කෙනි වලිගය අල්ලගත්ත කෙන කකුල අල්ලගත්ත කෙන අන්නේ වගේ. එතකොට කන සද්ද ගැන කතා කරාට අනිත් අය දන්නේ නැහැ. අන්නේ විදිහට මේ හැබැයි ඇත්ත අලිය මේ එක්කෙනෙක්වත් දකින්නේ නැහැ. ඒ ඒ තැනට අහු වෙච්ච කොටස විතරයි දකින්න්නේ වගේ. මේ ධාතු හතර කෙනෙක් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ආයතන එකක්වත්. ඒ ඒ ආයතනට අහු වෙන ලක්ෂණේ විතරක් ඒ ආයතනේ අඳුර ගැනීමක් සිදු වෙනවා. එතකොට මේ අඳුර ගන්න එක ඇත්තක් නෙමෙයි මිරිඟුවක් වගේ තියෙන දේ නෙමෙයි වෙන්නේ. ධාතු හතර තියෙන තැනක වෙනම හැදිච්ච එකක් වේගවත් භාවය නිසා හැදිච්ච දෙයක් මේ ආයතන වලින් අඳුර ගැනීමක් සිදු වෙනවා. එහෙනම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, සිතුම් සංඥා කියන මෙන්න මේ සංඥා හයම මිරිඟුවක් වගේ කියලා අපි මේකක් ඉස්සරලක් බලලා තියෙනවා. ඊළඟට සංකාර කද ලූපම සංකාර කියනවා කෙසෙල් පතුරු ගොඩක් වගේ කියලා කියනවා. යම් කිසි කෙනෙක් හොඳ අරටුව තියෙන ගහක් ගෙනල්ලා මේ වැඩකට ගන්න කියලා කැලේට ගිහින් හොඳට බර තියෙන හොඳට හැදුණු විශාල කෙසෙල් ගහක් කඳක් කපාගෙන යනවා කියලා කියනවා. කඳක් කපාගෙන ඇවිල්ලා ඉවරලා මේකේ අරටුව ගන්න කියලා පොතු ගලවනවා. පොතු ගලවනකොට ගලවනකොට පොත්තෙන් පොත්ත ගැලවිලා ගැලවෙනවා. හැබැයි මෙයාට අරටුව කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේ සංකාර කියනීම කිසිම පළකට නැති දේවල් කියලා කියනවා. එතකොට මේකත් අර නාම ධර්මයක්නේ. එතකොට ඒකත් නාම ධර්මයක් නිසා චිත්තක්ෂණයක් වශයෙන් ඉපදෙන සංකාර එකක් නේ. සංකාර තොගයක් අන්න ඒක නිසා කාය සංකාර කිව්වොත් එකක් නේ විශාල ප්‍රමාණයක්. ඒ වචී සංකාරත්වයේ වගේ චිත්ත සංකාරත්වයේ වගේ ඒක නිසා සංකාර ස්කන්ධය කියලා කිව්වොත්. එහෙමනම් අපි කොච්චර නම් දේවල් කතා කරලා තියෙනවද මේ වෙනකොට? කොච්චර නම් දේවල් හිතලා තියෙනවද? කොච්චර නම් ක්‍රියා කරලා තියෙනවද? මොනතරම් දේවල් මේක තිබ්බොත් හොඳයි, මේක තිබ්බොත් හොඳයි, මේ වැඩි කරාම හරි. ඔය විදිහට කරාට දැන් කිසිම දෙයකින් එහෙම ලොකුවට සම්පූර්ණයෙන්ම ඇති කියලා හිතෙන්නේ තමන්ට නතර කරන විදිහට එහෙම මොකක්වත් එකක් හම් වෙලා නැහැ. නිෂ්පලව දේවල් තමයි කරලා තියෙන්නේ. අවුරුදු 100ක් විතර ජීවත් වෙනකොට උදේ ඉඳලා රෑ වෙනකම් මොනවා හරි කතා කරලා තිනවා, මොනවා හරි හිතලා තිනවා, මොනවා හරි ක්‍රියා කරලා තිනවා. අන්තිමට හිස් සතින් මැරිලා ගිහිල්ලා ආයෙසරයක් ඉපදෙන්න හේතු හදාගෙන ආයෙසරයක් ඉපදෙන ඕමෝ වෙනවා. එතකොට ඔය විදිහට බලනකොට අපිට මේ සංකාර කියනවා කිසි පළක් නැති. මේ කයෙන් කරපු, වචනෙන් කරපු, සිතෙන් කරපු මේ කියලාගේ නිෂ්පල භාවය කියන එක තමයි තේරෙන්නේ. මේ කෙසෙල් පතුරු ගොඩක් වගේ කියලා සරයක් නැති බව. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉවරලා දේශනා කරනකොටත් කියන්නේ විසංකාරගතං චිත්තං තණ්හාණං කයමච්චගාති. තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරලා මේ සංකාර කරන බව, මේවා සංකාර සකස් කරන බව, නැවත නැවත ඒව දිගේ යන බව, නැත්තම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් කරන බව, උපාදානෙල එකොස්සේ යන බව තමයි අතර කරන්නේ. සංකාර කියන ස්වභාවය චිත්ත සංකාර දිගට යන්නේ නැති විදිහට ඒ වෙනුවෙන් අර ප්‍රපංච කර කර නැවත සකස් කර කර යන එක තමයි ඒ නතර වුණේ තනදි නේද. එතකොට මේ සංකාර කියන එක ඉස්සෙල්ලාම කයෙන් ක්‍රියා කරන්නත් වචනෙන් කතා කරන්නත් ඉස්සෙල්ලාම ඇති වෙන්නේ චිත්ත සංකාරනේ. සිතේ සකස් වීමනේ. එතකොට සිතේ සකස් වුණාට පස්සේ තමයි ඒක වචනයක් විදිහට ක්‍රියාවක් විදිහට මේ කයෙන් එළියට පිට වෙන්නේ. එහෙමනම් ඒ සකස් වෙන තැනම චිත්ත සංකාරය කියන තැනම මනතර කරලා සංකාර නොකර එතනේ සිත් නිරුද්ධ වෙන ස්වභාවයට පංචස්කන්ධ ස්වභාවයටම පත් කරගන්න එක තමයි දුක නිවෙන ක්‍රමය නේද. එතකොට එහෙමනම් මායූපමාච විඥාන. එතකොට මායාවක් කියලා කියන මේ විඥානේ මොකද්ද? මේ මායාවක් කියන්නේ ඉතාමත්ම වේගයක්, හිතාගන්න බැරි තරම් චිත්තක්ෂණයක් කියලා කියන්නේ මහා වේගයක්. ඒ වේගවත් භාවය නිසා තමයි අපිට මේ සිත් එකක් පස්සේ එකක් යන බව තේරෙන්නේ නැත්තේ. අපි දැන් ගත්තොත් එහෙම අර ගිනි පන්දමක් කරනකොට ගිනි වලල්ලක් කියලා පේනවා වගේ මේ සිත් මේ සංඥා විදිහට අඳුරගන්න බැීම ඇති වෙලා තියෙන්නෙම මේ වේගවත් භාවය නිසා. ඒතර ගිනි වලල්ල කියලා එකක් නෑ. හැබැයි ගිනි පන්දම වේගෙන් කරකවනකොට එතන ඇති වෙන දෙයක් නේ. එතන මගේ හැට පේනවා මිසක් එහෙම දෙයක් ඇත්තරම ඇත්තේ නෑ. අන්න ඒ වගේ මේ මායාවක් මේ විඥානේ. විඥානේ තව මේ මායාව සකස් කරලා දෙන්නේ යන්නේ. ඒක නිසා විඥානේ මායාකාරී කෙනෙක් කියලා කිව්වා. එතකොට මෙන්න මේ වගේන් තමයි මායයට වැඳලා තින්නේ. නැත්තම් අපි සසරට වැඳලා තින්නේ. මොනවාද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ නිසා තමයි මේ සසරට බැඳිලා තියෙන්නේ. සසර බැඳෙන්න තියෙන්නේ මට අල්ලන්න තියෙන්නේ මෙන්න මේ ටිකම පමණයි. එතකොට අපි තව චුට්ටක් බලමු මේ ලෝකයේ ඇත්තම මොනවද තියෙන්නේ මීට වඩා. ඉතල බලන්න අපි ලෝකේ කියලා අපි මේ අඳුරනේ වගේ මොනවද තියෙන්නේ? රූප තියෙනවා, බාහිර රූප තියෙනවා, රූප ශබ්ද ගන්ධ නැත්නම් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, සිතුම් රූප කියලා මෙන්න මේ විදිහේ රූප හයක් තියෙනවා. ඊළඟට ඒවා ගෝචර වෙන්න නැත්නම් ඒවා අඳුර ගන්න ඒවට සංවේදී වෙන්න අපේ ආධ්‍යාත්මික රූප හයක් තියෙනවා. හැකන විනාශ ශරීර මනස කියලා. එතකොට ලෝකෙම ඔයිට වඩා මොනවද තියෙනවද හිතලා බලන්න තමන්. එන මොනවද තියෙනවද ලෝක රූප ජාති කියලා? එහෙමනම් මේ පංචස්කන්ධය කියන එකේ රූප කියන සියල්ලම අපි ලෝකෙම තියෙන රූප අඳුරනවා. මොනවාද? බාහිර රූප සහ ආධ්‍යාත්මික රූප. බාහිර රූප හයක් තියෙනවා, ආධ්‍යාත්මික රූප හයක් තියෙනවා. එහෙමනම් රූප 12ක් තියෙනවා. ලෝකෙම ඊට වඩා රූප නැහැ. ඔච්චරන් රූප තියෙන්නේ. මම අඳුරන්නේ ඔය රූප 12ම පමණයි. ඊළඟට බලන්න වේදනා. දොර මේ ඇසෙන්ට රූප වෙනකොට, කනට ශබ්ද වෙනකොට, නාහට ගන්න සුවඳ දෙනකොට, දිවට රස දෙනකොට, කායට ස්පර්ශ දෙනකොට, මනසට සිතුවිලි එනකොට අපේ ඇති වෙනවා අපි කැමති දෙයක් නම් සැප වේදනාවක් ඇති වෙනවා, අකමැති දෙයක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. කැමැත්තත් අකමැත්තත් නැත්තම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. එහෙමනම් මේ ආයතන වල ඇති වෙන ඕනෑම සිතක ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වේදනා තුනනේ. ඒතර මේ වේදනා තුන ඇස නිසා, කන නිසා, නාය නිසා, දිව නිසා, ශරීර නිසා, මනස නිසා ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේවා කායික දුක් වෙන්න පුළුවන්, මානසික දුක් වෙන්න පුළුවන්. අතීතයේ ලැබුණ ඒවා වෙන්න පුළුවන්, වර්තමාන ලැබෙන ඒවා වෙන්න පුළුවන්, අනාගතයේ ලැබෙන දේවල් වෙන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට එක එක ආකාරයට බෙදන්න පුළුවන්. හැබැයි මේ වේදනා කොච්චර ආකාරයකට බෙදුවත් හැම වේදනාවක්ම එක්කෝ සැප වේදනාවක්, එහෙම නැත්නම් දුක් වේදනාවක්, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක්. එහෙනම් ලෝකෙම තියෙන වේදනා කීයද? තුනයි. ඊළඟට සංඥා. සංඥා කියලා කියන්නේ අඳුර ගැනීම. එතකොට අපට අඳුර ගන්න තැන් හයයිනේ තියෙන්නේ. ඇහෙන් අඳුරන්නේ රූප සංඥා, කනෙන් අඳුරන්නේ ශබ්ද සංඥා, නහයෙන් අඳුරන්නේ ගන්ධ සංඥා, දිවෙන් අඳුරන්නේ රස සංඥා, කයෙන් අඳුරන්නේ ස්පර්ශ සංඥා, මනසින් අඳුරන්නේ සිතුම් සංඥා. එහෙනම් සංඥා මුළු ලෝකෙම තියෙනු කීයද? සංඥා හයක් තියෙනවා. ඊළඟට සංකාර. සංකාර කියලා කියන්නේ වැඩ කියන එක. අපි කිව්වා අපි දන්නේ වැඩ තුනයි කරන්නේ. මොනවාද වැඩ තුන? හිතන්නට දන්නවා, කතා කරන්න දන්නවා, ක්‍රියා කරන්න දන්නවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒතර මේ සංකාර කියන එක තවත් ඒ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාරම තවත් බෙදන්න පුළුවන්. අපි මේක කතා කරලා තියෙනවා. නමුත් ආයෙත් චුට්ටක් මතක් කරන්නම්. කොහොමද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. එතකොට කයෙන් පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්. කයින් කරන ක්‍රියාවලින් පින් සහ පව් කියන දෙකම කරන්න පුළුවන්. ඊළඟට වචනේ පුඤ්ඤාභි, ඊටසේ මේ අපුඤ්ඤාභි, අකුසලුත් කරන්න පුළුවන් කයින් වචනේ කියන දෙකෙන්. ඊළඟට සිතෙන් පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. ධ්‍යාන නොසෙල් වෙන ධ්‍යාන කියන ස්වභාවයේ ඉඳලා ආනිජප් සංකාර කරන්න පුළුවන්. ඔය විදිහට මේ කාය සංකාර, වචි සංකාර, චිත්ත සංකාර කියන ඉන්න කුසල කුසල කියන දෙපාක් දෙපැත්තම කරන්න හැකියාව තියෙනවා. එතකොට එහෙනම් දැන් අපි කතා කරේ මේ සංකාර තුන ගැන කතා කරේ. දැන් රූප 12යි කිව්වා, වේදනා තුනයි, සංඥා හයයි, සංකාර තුනයි, කාය සංකාර, විජ්ජ සංකාර, චිත්ත සංකාර කියන. ඊළඟට විඥාන. විඥාන කියලා කියන්නේ දැනගන්න ස්වභාවයක් කියන එකනේ. එතකොට ඇහි දැනගන්නවට කිව්වා චක්කු විඥානි, කනේ නම් සෝත විඥානි. ඔය විදිහට ගන්නකොට ආයතන හයට විඥාන හයක් මෙතක විඥානයක් දැනෙනවට ඒ විදිහට මෙන්නම මේ තියෙන එකක් නේ දැනනවටනේ කියන්නේ විඥානි කියලා. එතකොට විඥාන හයක්, චක්කු විඥාන, සෝත විඥාන, ගාණ විඥාන, දීඝා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ ආයතන හයට දැනෙන විදිහවල් හයක් තියෙනවා. ඒ විඥාන හය කියලා කිව්වා. එහෙනම් මේ ලෝකෙම තියෙන මේ පංචස්කන්ධේ මුළු ලෝකෙම තියෙන ඒවා ඔක්කොම අපි දැන්ට මේ තේරුම් අරගෙන තියෙනවා. එහෙනම් අපි බලමු මේ නාම රූප කියන එක කොහොමද මේ පංචස්කන්ධයට හැරෙන්නේ කියන එක තවත් චුට්ටක් විස්තර කරලා දෙන්න. වික්ෂුන්හන්සේ ගිය සතියේදී කිව්වා අපි මේක ලබන සතියේදීත් තවත් පැහැදිලි කරලා කතා කරනවා කියලා. ඒක නිසා වික්ෂුන්හන්සේ නැවත සැරයක් මේක තවත් විස්තර කරලා කියන්න උත්සාහ කරනවා. එතකොට අපි මේ සිත නාම රූප කියලා බෙදුවානේ. එතකොට රූප කියලා කිව්වේ බාහිර රූපේ ආධ්‍යාත්මික රූපේ. එතකොට නාම කියලා කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක. එතකොට අපි මේක ගත්තොත් එහෙම දැන් පංචස්කන්ධ කියන එකේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට නාම රූප වල රූප කියලා කියනවා. එතකොට ඒක රූප කියන්නේ බාහිර රූපේ ආධ්‍යාත්මික රූපයයි පංචස්කන්ධේ රූප කියන්නේ බාහිර රූපේ ආධ්‍යාත්මික රූපයයි. එහෙනම් ඒ රූපයි මේ රූපයි සමානයි. ඊළඟට නාමවල පස්ස කියන එක පොඩ්ඩක් පැත්තකේ දේලා දෙවෙනි එකේ බලමු වේදනා. එතකොට ඒකේ වේදනා කියලා එකක් තියෙනවා. එතකොට පංචස්කන්ධෙත් වේදනා කියලා එකක් තියෙනවා. ඊළඟට නාමවල තියෙන සංඥා කියලා එකක්. පංචස්කන්ධේ සංඥා කියලා දෙන එකම තමයි. ඊළඟට නාමවල තියෙනවා චේතනා කියලා. පංචස්කන්ධේ තියෙනවා සංකාර කියලා. එතකොට නාමවල පස්ස කියලා දෙනවා පංචස්කන්ධේ විඥාන කියලා කියනවා. එතකොට මේ පස්ස කියන්නේ නාමවල පස්ස කියන්නේ මොකද්ද කියලා බැලුවොත් තින්නන් සංගති පස්සෝ. තුනක එකතුවට පස්සේ කියනවා. මොකද්ද එකතු වෙන තුන? බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය, විඥානය කියන තුන එකතු වීම තමයි පස්සේ කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ රූප කියන එක ඉස්සෙල්ලා කතා කරන්නේ. එතකොට ඒ රූප බාහිර රූපය ආධ්‍යාත්මික රූපයයි විඥානය කියන කොටසයි තුනේ එකතුවට මේ නාම ධර්ම වල පස්ස කියලා කියනවා. එහෙනම් මේ පස්ස කියන මේ චෛතසිකේ මේ විඥානය කියන එක සඳහන් වෙනවා නේද? එහෙනම් ඊළඟ එක තමයි මේ චේතනා කියන එක සහ සංකාර කියන එක. අපිට නාම ධර්ම වල තව එකක් කියව මානසිකාර කියලා. මානසිකාර කියලා කියන්නේ මෙනෙහි කරනවා කියන එක. මතක් කරලා දෙනවා කියන්නේ. එතකොට මේ මානසිකාරය කියන එක මොකද කරන්නේ? දැන් මේ නාම ධර්ම ගැන කතා කරනකොට මානසිකාරය කියන්නේ මොකද කරන්නේ? මතක් කරලා දෙනවා. මොනවාද මතක් කරලා දෙන්නේ? පරණ දේවල්. ඒ කියන්නේ දැන් අපි රූපයක් දැක්කොත් එහෙම මේ දැකපු රූපේ මේක ඉස්සෙල්ලා දැක්කම කොහොමද කියලා ඒ විස්තර ටික තමයි මේ මානසිකාරය මතක් කරලා දෙන්නේ. පරණ දත්ත ගබඩා විවුර්ත කරලා දෙනවා. මේ සද්දයක් ඇහෙනකොට මේ පරණ දත්ත ගබඩා විවුර්ත කරලා දෙනවා. රූපයක් පේනකොට දත්ත ගබඩා විවුර්ත කරලා දෙනවා. ගඳ සුවඳක් දැනෙනකොට, රසක් දැනෙනකොට, කයට ස්පර්ශයක් දැනෙනකොට, මනසට සිතුවිල්ලක් දැනෙනකොට මේ විදිහට විවුර්ත කරලා දීලා කාටද මේ මතක් කරන්නේ? වේදනාවටත් මතක් කරනවා, සංඥාවටත් මතක් කරනවා. මෙන්න මේ 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 සංඥාව තමයි, ওই සංඥාවට මෙන්න මේක තමයි කියන්නේ කියලා ඒක මතක් කරනවා. ඊළඟට චේතනාවට මතක් කරනවා. අපි කිව්වනේ රූපයක් දකිනකොට මේ නාම ධර්ම ගැන කතා කරනකොට මේ කතා කරා රූපයක් දකිනකොට ඒක පිළිබඳව චේතනා පහළ වෙන්නේ පරණ මතක යනවනේ. අර අපි කිව්ව එක කාන්තාවක් දැක්කාම එක්කෙනෙකුට අම්මා කියලා මතක් වෙනවා. එතකොට වෙනම චේතනා පහළ වෙනවා. තව කෙනෙකුට දුක කියලා මතක් වෙනවා. ඒ විදිහට එක්කෙනට චේතනා වෙනස් වෙලා තිබුණේ අර පරණ එයා දාගෙන තිබුණ දත්තනුව කියලා අපි කතා කරන්නේ යන්නේ විදිහට. එතකොට මෙන්න මේ තුනට මතක් කරලා දීම තමයි මානසිකාරය කියන එක සිදු වෙන්නේ. මොකෙට මතක් කරන්නේ? වේදනාව දැන් පස්සේ සිදු වුණාට පස්සේ, ස්පර්ශ වුණාට පස්සේ, බාහිර රූපය ආධ්‍යාත්මික රූපයයි වේදනාව කියන චෛතසිකේට මතක් කරලා දෙනවා. මෙන්න මේ ස්පර්ශ වුණ දේ පිළිබඳව පරණ මතකේ මොකද්ද කියන එක. ඊළඟට සංඥාවට මතක් කරලා දෙනවා මොකද්ද මේ සංඥාව කියන එක. ඊළඟට සංකාර වලට මතක් කරලා, මේ චේතනාවට මතක් කරලා දෙනවා මේ චේතනාව පරණ විදිය මොන වගේ දෙයක්ද, මේකට අනුව පහළ වෙන්න ඕනේ පෙර කොහොමද මේක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. පෙර ගොඩක් තරහ ගියපු එකක් නම් මේක. එතකොට මේකට ගැටෙන චේතනා පහළ වෙනවා. ඊළඟට ආස කරපු එකක් නම් ඇලෙන චේතනා පහළ වෙනවා, ලෝභ චේතනා පහළ වෙනවා. ඉතින් ওই විදිහට මේ මානසිකාරින් සිදු වෙනවා කියලා කිව්වා. එතකොට මේ සංකාර කියන්නේ මොකක්ද? සංකාර කියලා මේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධය සංකාර කියලා කියන්නේ. ඒතකොට මේ චේතනා කියන එකේ සංකාර කියන එකේ සමානක මේ සම්බන්ධයක් තියෙනවා. චේතනාම් භික්කවේ කම්මව ධර්මී. මේ මේ චේතනාවට අනුම තමයි කර්මය කියන එක සිදු වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ චේතනාවක් පහළ නොවි හිතන්න ක්‍රියා කරන්න කතා කරන්න බෑනේ. කියන්නේ කුසල හරි අකුසල හරි මේ චේතනාවක් පහළ කරගෙන උනහම තමයි ඒකට අනුව ඒක සංකාර කරන්න යන්නේ. නැත්නම් අපිට මොකක් හරි පේන හරි මේ ආයතනට ඇති වෙන ඒ සිත පිළිබඳව යම් ඒ පහළ වෙන්නා වූ චේතනාව අනුව තමයි ඒක හිතන්න පටන් ගන්නවානේ. ඒ ඉස්සෙල්ලාම චිත්ත සංකාර බවට පත් වෙන්නේ. ඒ ඇති වෙන සිත චිත්ත සංකාරයක් වෙලා සිතන්න පටන් ගන්නවා. ඒ චිත්ත සංකාරයේ පළමුවම පටන් ගන්න ඊට පස්සේ ඒකට අනුව වචී සංකාරයට එන්න පුළුවන්. වචන කතා කරන්නත් පුළුවන්. හිතලා ඉවරලා කතා කරනවා වෙන්න පුළුවන්. සමහරට හිතලා ඉවර වෙලා මේ කාය සංකාර ඇති කරන්නත් පුළුවන්. කයින් ක්‍රියාත්මක වෙනවා වෙන්නත් පුළුවන්. එහෙනම් මේ සංකාර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, ඒ වගේම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනුඤ්ඤාභි සංකාර කියන මේ සියල්ලම චේතනාව විසින් තමයි ක්‍රියාත්මක කරවීම කරන්නේ. මේ කණ්ඩායමත් එක්ක එකතු මේ තේරුම් ගන්න පහසුට කියන්නේ මේ දැන් වේදනා සංඥා මානසිකාර කියන ඔක්කොමලා එකතු වෙලා ගත්ත තීරණේ වගේ එක තමයි මේ චේතනා කියන එකකින් අවසාන මේක ක්‍රියාත්මක කරන කෙනා වගේ තමයි චේතනා කියන චෛතසික වැඩ කරන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒක කියන්නේ මේ දැන් එයාට ක්‍රියාත්මක කරන්න කරන ක්‍රමයි තමයි සංකාර කියන්නේ. ඒ කියන්නේ ඒ චේතනාව මේ අනුව ඒකට අනුව ඒක පිට කරන ක්‍රමයක් තමයි සිත සිතනවා කියලා. චිත්ත සංකාර විදිහට, කාය සංකාර විදිහට, වචී සංකාර විදිහට, සිතුවිලි විදිහට, වචන විදිහට, ක්‍රියා විදිහට මෙන්න මේක ක්‍රියාත්මක බවට පත් වෙනවා. ඒතකොට මේ මෙන්න මෙතනදී තමයි මේ ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට කුසල් අකුසල් මේ කියනෙම ඇති වෙන ස්වභාවයක් එන්නේ. ඒකයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන එක සිදු වෙන්නේ කයින් වචනේ සිටින් කියන එකේ මෙන්න මේ චේතනාවත් එක්ක මුල් කරගෙන. එහෙමනම් මෙන්න මේ නාම ධර්ම වල තියෙන මේ චේතනා කියන එක තමයි මෙන්න මේ සංකාර කියන එක කරන්න පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධේ සංකාර කියන එක කරන يعني ඒකට චේතනාව නැතුව සිදු වෙන්නේ නැහැ. චේතනාවත් එක්ක තමයි ඒක සිදුවීමක් සිදු වෙන්නේ. එතකොට එහෙමනම් අපිට දැන් අපිට මේක තේරෙනවා. දැන් අර නාම ධර්ම ටිකයි මේ පංචස්කන්ධය කියලා කොහොමද මේක බෙදාගත්තේ කියලා. අර නාම ධර්ම නාම රූප කියනකොට රූප දෙකයි නාම ධර්ම පහක් තිබුණා. කබ්බචිත ආධාරණ චෛතසික. එතකොට 6 2යි 7ක් තිබ්බා. ඒ 7ම වෙනත් ආකාරයකට එකතු කරලා කුඩවල් පහකට වෙන් කරලා තියෙන එක තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. මොකද අපි මේ පැවැත්ම කියලා කියන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ඇති වෙන හැම සිතක්ම කියන්නේ මේ ස්කන්ධ පහක් තමයි. රූප දෙකක් එකතු වෙනවා. රූප ඒක නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සංඥාවක් අඳුර ගැනීමක් සිදු වෙනවා. ඊළඟට ඒක පිළිබඳව සංකාරයක්, කාය සංකාරයක්, වචී සංකාරයක්, චිත්ත සංකාරයක් ඇති වෙනවා. ඊළඟට එතන ඇති වෙන ආයතන අනුව විඥානය කියන කට ගැනීමක් සිදු වෙනවා. එහෙමනම් අපිට ඇත්තටම මේ පහ හැර හොඳට හිතන්න. දැන් මේ තමන්ට මේක හොඳට වෙලා ඇරගෙන විවේක වෙලාව හිතලා බලන්න. මට උපාදාන වෙනවා නම් උපාදාන වෙන්නේ මොනවද? උපාදාන වෙන්න තියෙන්නේ එක්ක රූපය. රූප කියලා කිව්වම මේ ඇට පේන රූප විතරක් නෙමෙයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, සිතුම් රූප කියන්නේ මේ ඔක්කොම රූප. නැත්නම් ධම්ම රූප කියලාත් කියනවා සිතුම් රූප කියන එකට ලේසියට පාසුවට කිව්වට ධම්ම රූප කියන එක තමයි සාමාන්‍ය කියන වචනේ. එතකොට මේ රූප වලින් ඔය හැයින් එකක් උපාදාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් බාහිරේ වගේ. එහෙම නැත්නම් ඒවට ඒවා ලබලා දෙන්න මගේ ළඟ තියෙන මේ ආධ්‍යාත්මික හය උපාදාන වෙන්න. එහෙම නැත්නම් මේවා නිසා හට ගන්නා වූ වේදනාව උපාදාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අඳුරාගත්ත මොකක් හරි සංඥාවක් රූප සංඥාවක් සබ්ද සංඥාවක් විදිහට සංඥාවක් උපාදාන වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි ඒ කරපු කතා කරන ක්‍රියාව කතාවක් සිතුවිල්ල කන්නේ සංකාරයක් උපාදාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ එතන හඳුන ගැනීම කියන විඥානය උපාදාන වෙන්න ඕනේ. ඔය ටික හැර මේ ලෝකේ මොනවද උපාදාන කරගන්න තියෙන්නේ, මේ මොනවද ලෝකේ තියෙන්නේ කියලා හොඳට බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධ ගැන බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙන පංචස්කන්ධ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මෙන්න මේ පෘථග්ජන භූමියේ සිට ආර්ය භූමියට පත් වෙනවා නම්, සෝවන් ඵලයට පත් වෙනවා නම්, මේ මාර්ගයට පිවිසෙනවා නම් එහෙම වෙන්නේ මෙන්න මේ පංචස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධේ පෘථග්ජන කෙනාට ඇති වෙන පංච උපාදානස්කන්ධයක් නේ. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ අවබෝධ කරගැනීමයි එයා අතහැරීමෙන්මයි මේ අතාරින්න තියෙන්නේ මේ පංචස්කන්ධේ තමයි. ඒක අත්හැරිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ අවබෝධ වෙලාමයි ඒ ප්‍රමාණයට තමයි සෝවන් ඵලයට පත් වෙන්නේ. ඒක සෝවන් කෙනා සකුද්දාගාමිනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ මේ පංචස්කන්ධේ තේරුම් අරගෙන තමයි. ඊළඟට සකුද්දාගාමි කෙනා අනාගාමී වෙන්නත් කරන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගැනීමමයි. ඊළඟට අනාගාමී කෙනා රහත් වෙනකොට එයාටත් කරන්න තියෙන එකම වැඩේ තමයි මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් හැබැයි මේ එක එක්කෙනාට තේරෙන විදිහවල් වෙනස් වෙනවා. කියන්නේ ඒගොල්ලෝගේ අවබෝධය අනුව ගැඹුරින් ගැඹුරින් ගැඹුරටම තේරෙන්න පටන් ගන්නවා. චතුරාර්ය සත්‍යයත් එහෙමනේ. මුලින්ම දැනෙන දුක්ඛ සත්‍යයට වඩා පහුවෙනකොට දැනෙන දුක්ඛ සත්‍ය කියන එක තව තව ගැඹුරට සියුම් සියුම් ඕදුකවල් පේන්න පටන් ගන්නවා. අර ගොරෝසු කොටස් මේ ගොරෝසු කොටස් පහ වෙනකොට තමයි මේ සියුම් වූ දුක් කියන ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්න. එතකොට මෙන්න මේ වගේ මේ පංචස්කන්ධේම සියුම් සියුම් වෙලා සියුම් ආකාරයට ගැඹුරින් ගැඹුරින් ගැඹුරට මේ තේරුම් අරගෙන මේකේ අනිත්‍ය දුකනාත්ම ලක්ෂණයම තමයි දිගට දිගටම තේරුම් ගන්න යන්න වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුර දේශනා කරනවා රහත් තුන කියලා. රහතන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණේ බලමින් ඉන්නවා කියලා වෙන වැඩක් නෙවෙයි. වඩන්න කියලා දෙයක් නැති නිසා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණේ මෙනෙහි කරනවා කියනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා. එහෙමනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන කවබෝධ කරගන්න එක බොහොම වැදගත් කියලා Tamanට තේරෙනවා ඇති. ඊළඟට අපි දැන් අතීතයේ කියලා කියන්න තියෙන මොනවද කියලා හිතනවා. අතීතයේ කියලා කියන්න තියෙන්නේ මේ ආයතන වල ඇති වුණ මෙන්න මේ පංච උපාදානස්කන්ධ නිරුද්ධ වෙච්ච පංච උපාදානස්කන්ධ නේද අපිට අතීතය කියලා කියන්න තියෙන්නේ. ඊළඟට වර්තමානයේ කියලා කියන්න තියෙන්නේ මේ ආයතන වල තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ වලට නේද වර්තමානයේ කියන්න තියෙන්නේ. ඊළඟට අනාගතය කියලා කියන්නේ තියෙන්නේ තාම හටගෙන නැති හටගනි ඉතාගෙන ඉන්න ඉදිරියට හටගන්නා වූ පංච උපාදානස්කන්ධ ටිකට නේද. එහෙනම් අතීතය කියන්නේ අනාගතය කියන්නේ වර්තමානය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ හැර වෙන මොකක්වත් නැහැ කියලා තමන්ට පොඩ්ඩක් හොඳට හිතලා බැලුවොත් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන එක පිළිබඳව තමයි දැන් අදට අපි මේ ගොඩක් කතා කරගෙන ආවේ. ගිය සතියේ අපට ගොඩක් කරන්න බැරි වුණ නිසා මම හිතනවා අපි මෙතනින් නතර කරලා ගිය සතියේ ප්‍රශ්න අහන්න ඉච්චරම අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා හිතනවා. මොකක් හරි මේ කියලා දුන්නේවා පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් හැම දිනාටම අහන්න අවස්ථාව ලැබලා දෙනවා. එහෙනම් මයික් ටික අන්මියුට් කරලා හැම දිනාටම ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබලා දෙන්න කියලා සංවිධානය කරන්න. ඇති තමතක් කරලා තියෙන්නේ ඉතින්.
In Vansa, Teruan Sarnai.
Teruan Sarnai, Teruan Sarnai.
Meaning Vansa, the Miss Kanda Kineka Mehmatmi Balanani, Atita Anagata Vartavana, Ajat the Bahid, the Gutta Ularika, Sukumala, the Gutta Pranita Hina, Dura Langakila, Ekulosakari King Skandiak, Mr. Karani.
Skandi, Mr. Karan Buluang. Then Rupas Kandi with Ragat the theme, Rupas Kandi in Kutat, Mate Palavini to Kadiki and Palavini
Atita Nagata Vartaman.
Atita Nagata Vartaman. It occurred to me Rupe, Rupas Kandi Kiniker, Atita Nagata Vartaman, Kintunkar, Tunki and Puluanid, me Rupe. Puluanid. Vedanat him Puluanid.
Oh, M. Ramai.
Sanya, oh, Sanya, the Puluan. What the Ilangi Kukat.
It was say Ajata Bahid.
Ajata Bahid the Kina put a thing up at Kian Puluan, who Pekian Yadjat group of Tina may Hakandina Sadrikin may hire. He lacked a Bahir Kina Ekat Puluan, Bahiratin when he group up the Gandakini, I took Bahir Skande. He lacked a may Vedanakini with him, Apata, a pay Shariri in some etin with Natina. I lacked a may Bahir Deval in Satin with Natina. Make the kaika at the Vinny the Altino, Manasik at the Vinny at the money. Tota Ekatari, it was a Sanyaki Nika may appear Bahira at the Vinny Sanya Saha, me, Chitu during at the Kergan, through at the Kergan Sanyatino. Tota Sankara table in him, Sankar Kinivat, hit the Sankar Kin, a Bahiri and name. ඔය විදිහට ඒ ස්කන්ධය ඒ විදිහට බලන්නත් පුළුවන්. එතකොට අනිත් එක මොකද්ද? සුක්කම සහ
ඕලාරික.
ඕලාරික. එතකොට දැන් අපි කිව්වොත් එහෙම දැන් මනුස්ස කියන කට්ටියට තියෙන ඕලාරික කයවලනේ. ඒ කියන්නේ දැන් මේ මේ කය බොහොම ගොරෝසු කයවලනේ. රූප බැලුවොත් එහෙම එතකොට මේ දැන් දෙවිවරු ඒ වගේ ඔය ඇහැට නොපෙනෙන සත්වයන්ගේ සුකම කයවල රූප තියෙනවා වේදනා කියනවත් ඕලාරිකේවත් තියෙන දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් සමාධියක් වගේ එකකදී දැනෙන වේදනා අයි මේ සැප වේදනයි සාමාන්‍යයෙන් මේ පංචින්දයෙන් ලැබෙන වේදනයි වෙනස් නේද
එහෙම
එතකොට ඒ විදිහට අර සුකම ඕලාරික කියන වේදනත් ඒ විදිහට අපිට බලන්න පුළුවන් නේද
ඊළඟට ප්‍රණීත හීන
ප්‍රණීත හීන ඒ කියන්නේ ඒක නම් කොහොමත් පැහැදිලි මේ දැන් අපිට සමහර රූප පිළිබඳ වේදනා පිළිබඳ සමහර ඒවා ප්‍රණීතයි සමහර ඒවා හීනයි නේද එහෙම ඔය ඔක්කොම පහව බලන්න පුළුවන් නේද ඔව්
අනිත් එක මේ දුර ළඟ
දුර ළඟ ඒක I think කොහොමත් පැහැදිලි නේ ඔව්
එකලස ආකාරය කිය
එකලස ආකාරයක ඔව් Then we pahim, I think, we are Kogema Bedworth, we pahama, tama, I think, Mangikakiati take you what tin me pahamai. Another take you what pahamai tin me. What the maniki with me pahamai tin, Samareva supermo in the Puluang, Samareva Goros wind blow, it is a sep me kama, a cake akar, Ujatama, Kianti, the name, Skandal, me pahama. Him with the mat.
Him, I. මේ තවත් අර මේ ප්‍රශ්නයක් අර අනිච්ච දුක්ඛ අනාත්ම හැටියට බලන අර මේ මිනිවන්ස දන්න නැති මේක හොඳට මේ කොට්ටිතරහතන් වහන්සේ සාරිපුත්තරහතන් වහන්සේ අතර
දිසාකච්ඡාව
අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ කල්ලතෝ අගතෝ Abadito,
Palocato,
Parato, Palocato, Sunyato, Anatato, Eclosaka,
Eclosaka. Oh, Eclosaka and Banaka, then Rupi, not the Empula, anything a picky wood, then Rupi Maginavi killer up Belluan, eh? Magi kill Hitani theatre, be then where Kayan Pasana could say the Kanemig Maginavi kill, Ilan could up the Kamaker. මේ උලක් වගේ කියන්නේ හරිම මේ හරි කරදරකාරී වගේ ඊළඟට මේක ලෙඩ ගොඩක් හැදෙන මේ නිකන් gaduwak වගේ නේද ඇත්තම හරිම මේ කරදරකාරී දෙයක් ඔය විදිහට අපි මේවත් ටික ටික බැලුවා නේද ඒකර එක කාකාරවල බලන්න කියලා තියෙන වේදනාවත් එහෙම තමයි. වේදනාව කියන එකත් අපිට මේ සැප වේදනාව කියලා දුන්නට ඒවා පවතින්නේ කොච්චර දුන්නත් ආය ඒවම ඉල්ලන ඊළඟට අපිට මේ සසර දුක සකස් කරලා දෙන්න උලක් ඇනලා වගේ දැන් අපි හිතුවොත් දැන් මොකක් හරි සැප වේදනාවක් අපේ ඇතුළට ගිහිල්ලා ඒක දැන් මොකක් හෝ රූපයක් දැකලා ඇතිවෙච්ච වේදනාවක් කියලා හිතන්න ඒතුට උලක් වගේ ඇනිලා වගේ මට වේදනාවක් ඇති කරනවා නේද එතුලින් ආපහු අරන් දෙන්න කියලා ඒ වගේ ඉතින් එහෙම ආකාර වලට බලන්න කියලා තමයි කිව්වේ. ඔකේ කොටස් පහම වෙන වෙනම බලන්න කියලා කිව්ව බුදුහාමුදුරුවෝ.
එහෙමයි. ඉතින් අර 11 ආකාරයෙන් බැලුවත් අත්ගන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවත් ඒක ඉතින් ඊටත් වඩා සරලයි එහෙම බලන එක.
අන්තිමට තේරෙන්නේ ඒකම තමයි. තේරෙන්නේ මේකම තමයි. දැන් අර පරතෝ කියනකොටම අනුන්ගේ එකක් කියන කියන්නේ අනාත්මය කියන එකනේ බලන්නේ. ඊළඟට අර ගණ්ඩතෝ මොකද අර උලක් වගේ මට වචන එක්ක මතක් එන්නේ. දැන් උලක් වගේ කියනකොටම වේදනාව ඇති කරන දුක ඇති කරන
සල්ලතෝ.
සල්ලතෝ. ඕ ඕ ඉතාලියක් කියන එක නේද කියන්නේ
සල්ලතෝ.
මොකද කියන්නේ?
උලක් ඔයි
ආර්මේ මොකද මේ හෙල්ල වගේ එකක් නේද?
එහෙමයි.
එතකොට ඒකෙන් වේදනාවක් නෙදන්නේ. එතකොට දුක්ඛීන කර ස්වභාවයෙන් එක නේද?
එහෙමයි.
එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන්ම තමයි ඉතින් එක එක ආකාරවල බලනකොට ඒකේ අවසානේ ඉතින් ඒක තමයි එන්නේ අවසානේ නේද උත්තරේ.
එහෙමයි. තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි. තව කාට හරි මොන හරි අහන්න තියෙනවද?
තෙරුවන් සරණයි මෑණි වහන්සේ.
තෙරුවන් සරණයි.
ප්‍රශ්නයක් තියෙනවා මෙතන ඒක අහන්න බෑ. මෑණි වහන්සේට මට වෙන වෙලාවකට කතා කරන්න
අමන්නේ මෙතන අහන්නේ. එතකොට අනිත් පැයට තියෙන ප්‍රශ්නේ තියෙන අය විසඳ ගන්න
ඕනේ.
ඒක නිසා මම හිතන්නේ මෙතනින් වහන එක තමයි හොඳ.
මොකද මං ඇත්ත හුඟක් මම හුඟක් ලෙඩ වුණා. මම ස්පිතාලේ හිටියා. ඒත් මේ සෙනසුරාද තමයි ගෙදර ආවි ස්පිතාලේ. හැබැයි ස්පිතාලේ යන්න ඉස්සෙල්ලා මට වෙච්ච දෙයක් තමයි කතා කරන්න ඕනේ. ඒත් මං දන්නේ සුදුසුද කියලා කියන කතා කරන්න මෙතන. මොකද මම දැක්කේක මට වෙච්ච දේ දැක්කද අනිත්‍ය දුක අනාත්ම මම දැක්කනක ආකාශය ලියලා වගේ ඒකට හේතු එහෙම දැනගන්න තමයි ඕනේ. අනිත්‍ය මම හිතන්නේ
මොකද්ද ආකාශය ලියලා වගේ කිව්ව මොකද්ද?
දැන් මට උනේ මම මම දැන් කොහොමද කියන්නේ මම හුඟක් ලෙඩ වුණා. ඒක දවසක් රෑ මගේ පපුව තද වුණා, ඔළුව තද වුණා. ඉතින් මට හුඟක් අස්සෙන් තිබුණා. ඉතින් ඊට පස්සේ මම හිතා මම ඇඳ උඩ ටිකක් ඉඳ ගන්නම් කියලා. හිඳ ගත්තාම මට දැන් දැනෙනවා මමත් මම කියන්නත් බෑ, මම නොවේ කියන්නත් බෑ. අපි තත්ත්වෙන අනත්ත වගේ තමයි දැනුනේ ඒ මොහොතේදී. ඉතින් මෙහෙම මට දැනෙනකොට එක පාට මම දැක්කා ආකාශය වගේ සිල්වරි වයිට් නිල් පාට ආකාශයක් වගේ දැක්ක. එච්චරම මට දැන් පෙනෙන්නේ වෙන මොකක්වත් පෙනෙන්නේ නැහැ. සිත වැඩ කරන්නේ නැහැ. බ්ලැන්ක් සිත බ්ලැන්ක්. ඉතින් ඔහොම ඉන්නකොට මේ ආකාශ වගේ එකක් තමයි දැක්කේ. එතකොට සිත බ්ලැන්ක් හැබැයි මට උඩින් පේනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුන. මගේ හිත වැඩ කරන්නේ නැහැ බ්ලැන්ක්. අනිත්‍ය
දුක්ඛ අනාත්ත පේනවා කියන්නේ මේ රූපයක්ද පේන්නේ?
රූපයක් නෙමෙයි ආකාශය වගේ බ්ලැන්ක්.
මගේ හිතේ හරි. එතකොට මේ අනිත්‍ය දුක අනාත්මේ පේනවා කියන්නේ කොහොමද?
මොනවද පේනවා කියන්නේ? ඒක නිකන් ආකාශය ලියලා වගේ අකුරු වලින්.
ඒ කියන්නේ අකුරු ලියපු පේනන එකක් නේද?
ඔව් පේනන එකක්.
රූපයක් පේනන එකක්. ඒක තමයි මම
කියන්නේ. ඒ ඒක නිකන් වැල් අකුරෙන් වගේ ලියලා තිබුණ එක.
එතකොට සිත වැඩ කරන්නේ කියන්න බෑ. මොකද සිත වැඩ කරන්නේ නැන්නේ මේක පෙවුනේ මම සිතුවිල්ලක් ආවේ. සිත කියන්නේ ආයතන වල වැඩ කරන්නේ. ඔව් හරි කියන්නේ.
එතන විතර දැක්කේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා මම දැන් ටාජට් එක තියන්නම් කියලා. එතන මට හරියයිද කියලා. මොකද මම දන්නේ නැහැ. හිතත් නිකන් බ්ලැන්ක් වගේ සිතවිල්ලක් නැහැ. හැබැයි මගේ ඇඟ හරි නැහැ. ඉතින් මම පස්සේ ටාජට් එක මත ගේපේනේ නෑ, ගේපේනේ නෑ, බාත්රූම් පේන්නේ මොකක්වත් නෑ. පුරුද්දට එතනට ඇවිදගෙන ගියා. ස්ටෙප් හතක් විතර මගේ ඇඳෙන් එතනට යන්න. ඉතින් එතන ගියා, කමෝඩ් එක ඇලුවා, එතන ඉඳගත්තා.
මං ඇස්පෙනීමත් නැතුව ගියා. ඇස්පෙවුන් නැතුවද?
ඇස්පෙන්නේ නැහැ. ඇස්පෙන්නේ නැහැ කියන්නේ මට පේන්නේ මේ ආකාශයක් විතරයි. ගියක් පේන්නේ නැහැ, පොළොක් පේන්නේ නැහැ, මොකක්වත් නැහැ. ඒ වගේ තත්ත්වයකට හිටියා. හැබැයි මට ඇත්තට මේ කතාව ෂෝට් කරනවා නම් මගේ හાર્ට් එක වැඩ කරලා නැති වෙලා තියෙන මේ වෙලාවට.
ඉතින් ඒක ටොයිලට් එකට ගියාද?
ඔව් ගියා. මම යූරින් පාස් කරා මන් දැන්. දැන් මට දැනෙනවා. මේක දැන් දැනෙනවා. ඉතින් මම ටොයිලට් එකට
ගියා. හાર્ට් එක වැඩ කරන්නේ නැත්තම් හાર્ට් එක වැඩ නොකරා නම් ඕක වැඩේ ටික් කරන්න බෑනේ.
ඔය ඉන්නක කියන්න. ඉතින් මෙහෙම යූරින් පාස් කරා. ඊට පස්සේ ඒක ඉවර කළා. මම දැන් බේසම ළඟට ගියා අත හොදන්න. ඉතින් මම ටැප් එක වැහුවා. එච්චරමට මතක. ඊට පස්සේ මම දැන් ඉතින් අන්කන්ෂස් වෙලා මම ඇත්තම අන්කන්ෂස් වෙලා වැටිලා තියෙනවා. මම ඒක දන්නේ නැහැ වැටෙන බව. හැබැයි දැන් මම කොන්ෂස් ස්ටේට් එකට ආපහු ආවහම මම හිතනවා ඇයි මේ බාත්รูම් එකේ පොළවේ මම මේ නිදාගෙන ඉන්නේ කියලා. එතන දැම්මට පේනවා, බාත්รูම් එකත් පේනවා, මාවත් පේනවා, ඔක්කොම පේනවා දැන්.
ඔව්.
එතකොට මම හිතනවා මං ඇයි මේ බාත්รูම් එකේ පොළවේ නිදාගෙන ඉන්නේ කියලා. ඉතින් පස්සේ මම හිතා මම වැටෙන්න ඇති කියලා. ඊට පස්සේ මම ඉතින් දැන් පැත්තට හැරියා. නැගිටින්න කියලා බලනකොට පොළවේ ලේ ගොඩක් තියෙනවා පොළවේ. ඉතින් මම බලන මේ කොහෙන්ද මේ ලේ එන්නේ කියලා. පස්සේ මට දැන් දැනෙනවා මගේ ඔළුවෙන් ලේ ගලන බව. ඉතින් ඔළුවෙන් තමයි ලේ එන්නේ. මොකද මම පිටිපස්සෙන් වැටලා තියෙන්නේ. ඉතින් ඔළුව හැප්පිලා. හැබැයි ලේ පල් හැතිනවා ලේ. ඉතින් බලනකොට ඔළුවේ තාම ලේනවා. ඉතින් මං මගේ පිජාම ටොප් එකෙත් ලේ තියෙනවා. ඉතින් ඊට පස්සේ මං හිතුවා මම දැන් ගිහිලා පිරිසිදු ටී ටවල් එකක් අරගෙන ඔළුවට දාන්න ඕනේ ප්‍රෙෂර් ප්‍රයි කරන ලේ නතර කරගන්න කියලා. එහෙම කරලා පස්සේ මම හිතුවා තමයි ඇම්බියුලන්ස් එකට ෆෝන් කරන්න ඕනේ කියලා. ඇම්බියුලන්ස් එකට ෆෝන් කරා. ඒගොල්ලන් මට කතා කරගෙන ඉන්නකොට මං ඉතින් දොර අන්ලොක්. මේක දැන් මම වැඩ කරන්නේ රෝබෝට් එකක් වගේ. මෙතන ශ්‍රීනිතා හිතන්නේ නෑ රෝබෝට් එකක් වැඩ කරේ. එතන මං ගිහ දොර දැන් අන්ලොක් කරා. පස්සේ මම සාලේ පුටු ඉඳගත්තා. එතන යට ඇම්බියුලන්ස් එකේ මිනිස්සු ටෙලිෆෝන් කරපේකන අනික මගෙන් ප්‍රශ්න අහා ඉන්න මං ආමත් අන්කොන්ෂස් වෙයි කිය නැති වෙන්න මගේ වායස මොකද නම මොකද එහෙම කියලා සියසලක් විතර ඇහුවා. පස්සේ ගran කියනවා දැන් ඇම්බියුලන්ස් එක එනවා. වගේ ගෙදර ළඟ දොර ළඟ එහෙම කියලා කියන කතා කරනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලමව ඇවිදයි පැරමෙඩික්ස් මාව බැලුවා. මගේ ප්‍රෙෂර් එක නෝමල්. හැබැයි මගේ හાર્ට් රේට් එක හරි සැරයි. ඕවර් 100 ඩොට් කියලා කිව්වා. රිද්ම් එක හරි නෑ කියලා කිව්වා. දැන් ඉස්පිතාලට ගෙන යන්න කියලා ඉමර්ජන්සි. ඉතින් ඒගොල්ලම ගෙදර ඉඳන්ම ඉස්පිතාලට ෆෝන් කරා. මාව ගේනවා කියලා. ඉතින් මම නිකන් සෙමි කොන්ෂස් වගේ දැන් ඇත්තට. එතකොට මට දැනෙනවා දැන් ස්පිටාලෙට යනවා. ඒගොල්ලන්ගේ බෑ ඇම්බියුලන්ස් එක නතර කරා. එහෙම වගේ ඊට පස්සේ ඒගොල්ලන් එකපාරටම මම පස්සේ ඇම්බියුලන්ස් මිනිස්සු මට කියනවා you are very lucky they are taking you straight to the cubicle කියලා කිව්වා. ඉතින් එතන ගිහිල්ලා ඉතින් කරන දේ කරා. ඊට පස්සේ කිව්වා මටට atrial fibrillation atrial shattering කියලා. ඒ කියන්නේ මගේ පපුවට දෙයක් නැති එක. ඒක වෙලා ඉතින් ඒක ඒ ටැක් එකක් වෙනකොට තමයි මම සීන් ඇට් වෙලා තියෙන්නේ. ඒක මම දන්නේ වැටිච්ච බව මොකක්වත්. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් ඉතින් මම දවස් තුනක් විතර ඒ හොස්පිටල් හිටියා රොයල් ඇඩ්ලෙඩ් එකේ. ඊට පස්සේ බෙහෙත් දුන්න හાર્ට් රේට් එකයි රිද්ම් එක අඩු කරන්න නෝමලයිස් කරන්න ඒ වගේ බ්ලඩ් තිනින් මෙඩිසින්ස් දුන්නා. ඊට පස්සේ ගෙදර ආවා. හැබැයි මට තාමත් හරි නැහැ. හැබැයි මට මේ තාමත් හරි නෑ. හැබැයි ඉතින් ඊට පස්සේ ආපහු ඇම්බියුලන්ස් එක යන්න දෙවෙනි සැටි හොස්පිටාලෙට. ඊට පස්සේ ආමත් ආවා. පස්සේ ප්‍රයිවට් හොස්පිටල් එකට යන්නවා. හાર્ට් ස්පෙෂලිස්ට් ඇවිල්ලා පස්සේ එයා බෙහෙත් එහෙම වෙනස් කරා. අර මෙව්වා. ඉතින් මම කියන්නේ හදන්නේ දැන් මට මොකද පෙනුනේ ආකාශයක් වගේ. අනිත් කනස්
ඒක මෙහෙමයි. ඉතින් දැන් අර අන්කොන්ෂස් වෙන්න යනකොට
මේ වගේ
එතකොට මේ දැන් වැඩ කරන්නේ නැති මේ ආයතන වැඩ කරන්නේ නැහැ වගේ වෙලා තියෙනවනේ. ඒකෙන් ඇස් එහෙම පේන්නේ නැතුව දැන් ඔක්කොම වැහිගෙන වගේ ගිහිල්ලා තියෙන සිහි නැති වෙගෙන ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඒ මොකක්වත් මේ භාවනා මොකක්වත් එකක් නෙවෙයි ඇත්තටම කියනවනේ. ඉතින් කයේ ලෙඩක් තමයි
ඥානාවක් වගේ
වෙලා තියෙන්නේ. කයේ අසනීප ස්වභාවය. එතකොට ගොඩක් වෙලාවට ඉතින් නිතර නිතර පුරුදු කරලා තිබුණ මේ සිතුවිල්ලක් ඉතින් මතකෙට වගේ ඇවිල්ලා ඒක දර්ශනයක් වගේ රහිනියක් වගේ අඩ නිින්දෙන් පේනවා වගේ ඒක දර්ශනය වෙලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ.
එක්සයිට්මන්ට් එකක් මොකක්වත් තිබුණේ නැහැ. බයක් තිබුණේ නැහැ. පුදුමකම සාමාන්‍ය මහද බය වෙන දෙයක්.
ඒක හිතත් ඉති භාවනාත් කරලා දිනවනේ. ඉතින් තමයි මරණයටපත් වුණත් ඉතින් ඔය මානසිකත්වයේ මරණයටපත් වෙන්න පුළුවන්නේ. ඒක ඉතින් ධර්මයේ වඩන ගායකට තියෙන මේකක් තමයි. නැත්තම් ඉතින් මමට මොකද වෙලා තියෙන්නේ කියලා බය වෙලා ඒක සාමාන්‍ය මාර්ගේ වඩන අයට මරණානුසුතියෙන් වඩන අයට බයක් ඇති වෙන්නේ නැහැ. හොඳට සිහියෙන් ඒවා වෙන දිහා බලන ඉන්නවා. ඉතින් ඒ වෙලාවෙ ඉතින් ඇත්තට මැරුණා නම් ඒත් ලොකුවට මොකක්වත් දෙයක් උපාදානෙ නොවෙන්න ඉඩ තියෙනවා. يعني නමුත් මේ අර සංයෝජන ඔක්කොම දුරු කළා නැති නිසා මොකක් හරි උපතක් ලබයි. නමුත් මේ එතන මේ අර ලෞකික කෙනෙක් ඒ කියන්නේ අල්ලන දේවල් කියන්නේ පුතග්ජන කෙනෙක් අල්ලනවනේ දරුවෝ ගෙවල් අරවම ඒක ඇඟපවා. ඉතින් ඒක මොකක්වත් සමහරට ඉතින් අතහැරලා වෙන්නත් පුළුවන් ඒ වෙලාවට.
පුදුමයක් කියන්නේ ළමෙක් ගැන හිතුවවත් නැහැ.
එහෙම හිතෙන්නේ නැහැ මේ මාර්ගේ වටේ මතක් වෙන්නේ නැහැ. ඒක ධර්මයේ වඩන අයට එහෙම මතක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ ධර්මයේ තියෙන ආරක්ෂාව. ඒක තමයි උපාදානෙන් නැති යනවා කියන්නේ.
හැබැයි මම හිතේ එතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා වගේ. මොකද හැබැයි ඇම්බියුලන්ස් එක යන ගමනේ එතන මං පැරමෙඩික්ස්ට කිව්වා මගේ දුවට මං ෆෝන් කළා කියන්නු නැත ඒගොල්ලන් ගෙදර අවදින් බලයි අම්මා කොහෙද ගියේ කියලා. ඉතින් එතකොට තමයි මං ඒ ඇම්බියුලන්ස් වලට මගේ දුවගේ ෆෝන් නම්බර් එක දුන්නා. එතකම් මට ළමෙක්ගෙන් හිතුවේ නැහැ. හැබැයි ඇම්බියුලන්ස් එක ගැන හිතුවේයි. ඒක එතන මරණ බයක් වෙන්න ඇතිනේ නැතයි
නෑ. කොහොමත් ඉතින් දන්නවනේ කරන්න ඕනේ දෙයක් කියලා. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඉතින් මේ කයේ ලෙඩක් මේක භාවනාවත් සම්බන්ධ එකකුත් නෙවෙයි. ඇත්තටම කයේ ඇතින් රෝග තත්ත්වයක්. හැබැයි ඉතින් සන්තෝෂ වෙන්න පුළුවන් තමන් කවදා හරි මරණ දවසකුණක් තමන්ට මෙහෙම මේ විදිහට තමයි වෙන්නේ කියන එක මේ තමන්ට හිතාගත්ත එක නේද?
එහෙම වුණා නම් සතුටුයි. හැබැයි කියන්න බෑ.
බොහෝ වෙලාවට ඉතින් එහෙම වුණා. දැන් ගොඩක් වෙලාවට ඒ අර මරණ මොහොතේ අත්දකින්න ආයෙ ඉන්නවනේ. ගොඩක් වෙලාවට ඔය අත්දකින් ගොඩක් අයට ලැබෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපිට තේරෙනවා ඉතින් මම මැරුණොත් මෙහෙම තමයි මැරෙන්නේ කියලා. එතකොට එයාට ලොකු බයක් ඇති වෙන්නේ නෑ මරණය ගැන.
ඒක හඳයි නෝ. අපි මම හිතමු ඇත්තටම මැරුණේ නැති හින්දා මේ මෙහෙම වුණේ. අපි ඇත්තටම මැරෙනවා නම් වෙන හිතක් ඒක පන්දන්නේ.
නෑ 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 එහෙම එනවා කියලා හිතන්න අමාරුයි. මොකද මට මතකයි ලේඩි ડોක්ටර් කෙනෙක් භාවනාවට ආපු කෙනෙක්. ඒ ડોක්ටර් හොඳටම ඩෙන්ගු හැදිලා ගොඩාක් අමාරු වෙලා අන්තිමට කොහොම හරි බේරේ කියලා හිතුවේ ඔක්කොම. අන්තිමට කොහොම හරි එයාත් ඔය වගේම කතාවක් කිව්වා මට. ඒ වෙලේ නිකන් කිසිම කෙනෙක් දරුවවත් මොකක්වත් මතක් වුණේ අර සේලයින් එක දිහා බලනකොට සේලයින් බිඳුව බිඳුව වැටෙනකොට ඒකේ අනිත්‍ය මෙනෙහි වුණා කියලා කිව්වා. ඊට පස්සේ මුළු ඇඟේම මේ අනිත්‍ය වැඩ කරම එකපාරටම මිහිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා වගේ වුණා කියලා කිව්වා. කියන්නේ අර විසංකාර ස්වභාවයක් තමයි විස්තර කරේ. ඊට පස්සේ මේ කොහොම හරි ජීවත් වුණා. ඊට පස්සේ කියනවා මේ දැන් අසනීප සනීපේල ICU එකේ ඉඳලා වෝඩ් එකට දාලා ගෙදරින් එක් කරන යනකොට මේ කිසිම උමනාවක් තිබ්බේ නැකෝ ගෙදර යන්න. ඊට පස්සේ මහත්යහලා තිබුණා කිව්වා මේ ඇයි මේ කියලා. ඊට පස්සේ මට යන්න ඕනේ නැහැ කියලා හිතන අපරාධ ඒ විල ගියා නම් හරි කියලා. ඒක ගුරුනාන හරි කියලා හිතුණා කියලා කියන්නේ යා ඊට පස්සේ කියන මම බය බය නේ වික්ටර් නාන්ස දැන් මරණය කියන එකට මම පොඩ්ඩක්වත් බය හිතෙන්නේ මම දැන් හරි ආසයි. ඒ මාංශ වෙන්න කියලා නෙවෙයි. නමුත් අර හිත තේන් දන්නා ඉතින් නිදහස් මේක මොනවද අල්ලන්න තියෙන ඉතින් යන්න තියෙන එක තමයි හොඳ කියලා වගේ. මරණ කියනකොට බයක් ඇති වෙන්නේ නැහැ. මේ මාර්ගේ වඩන කෙනෙකුට මරණ කියනක භයානක දෙයක් වෙන්නේ නැහැ යාට. එයා දකින්නේ ඒක නිදහස් ස්වභාවයක් තමයි. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම ඉවර කරලා නෙමෙයි යම් යම් තියෙනවනේ අනුශේ ඉතුරු වෙච්ච ඒවා තියෙනවනේ. ඒ වනුව ඉතින් ඒකට අදාළ තැනක සමාහට ඉතින් උපත ලබයි. නමුත් කොහොමත් ඉතින් පහලට යන්නේ නැහැ ගොඩක් වෙලාවට.
එහෙනම් හොඳයි.
තෙරුවන් සරණයි. ධර්ම ප්‍රශ්නයක් නෙමෙයි මම මේ දේශනා අර දේශනාව ආයිසරයක් අහන්න කැමති. කොහොමද ඒක කරන්න පුළුවන් අපිට?
අපේ තියෙනවා වෙබ්සයිට් එකක්. මහත්තයා ඉස්සෙල්ලම අද දැක්වි.
නෑ මම අහලා තියෙනවා මීට ඉස්සෙල්ලා. නමුත් මේ වෙබ්සයිට් එක ගැන දැනගෙන හිටියේ නෑ.
ඔව් වෙබ්සයිට් එකක් තියෙනවා. මම හිතන්නේ මේකේ මේ දාන්න පුළුවන්ද ඔය මහත්තයාට කසුන් මහත්තයා?
මම ඒක දාන්නම්. මම රංජිත් මහත්තයරත් යවන්නම් ඒක.
ඒකට ගිහිට බලන්න. මේක 34 වෙනි ධර්මදේශනාව.
ආ බොහොම ස්තුතියි.
ඔව් අහලා බලන්න. මුල මුල ඒවා ටිකක් අර චිත්තානුපස්සනාව ටික මුලින්ම අහගෙන ආවනා.
දිගට මම අහගෙන ආවා. දැන් සුමාන 5ක් 6ක් විතර 31ක් විතර මිස් වුණා.
ලංකාවේදී කරපු ටිකක් ගොඩාක් අපහසුයි කරේ. මොකද මේ කරන්ට් එක නැති වෙනවා, හොඳට වහිනවා, ඒ වගේ නිසා. ඔව් හරිම අපහසුයි තමයි කරේ. එක සැරයක් මට කොහොමටවත්ම සිග්නල් නැතුව එක දේශනාවක් කරන්නම බැරි වුණා. ඊට පස්සේ මේ සංවිධානය කරන මහතුරු පළවෙනි දේශනාව දැන් මම හිතන්නේ ගිය සතියේ නෙවෙයි ඉස්සෙල්ලා සතියේ.
ඔ රෙකෝඩින් එකක් තිබුණා.
ඔව් රෙකෝඩින් එකක් දාන්න වුණා. මොකද මට කොහොමටවත් ලොග් වෙන්නවත් ඉදිහක් නැහැ. ඔතනම සම්පූර්ණ ටෙලිෆෝන් වල පවා සිග්නල් නැති වුණා. අපි ඉන්න පැත්ත බොහොම මේ කැරේ කඳු නිසා හරියට අමාරුයි ලංකාව දිහාම ගන්න ඒක. ඒක නැති වුණා. අනිත් ටික මේ මම හිතන්නේ ඔක්කොම වගේ තියෙනවා.
ආ එහෙමයි. එහෙනම් ඒ වෙබ්සයිට් එකෙන් බලන්න.
ඔව් බලන්න. ඒකේ පාරන් රෙකෝඩින්ග්ස් ඔක්කොම
තියෙනවා. 34 වෙනි එකත්
ඒක. ඔව් මමත් ගිහිල්ලා නැහැ වෙබ්සයිට් එක රෙඩි. ඒක බලන්න ඇති. අද ඒක 34.
හොඳයි. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ගරු මෑණියනි මේ
සරණයි.
මම මේ ලක්ෂ්මී කතා කරන්නේ ඇඩිලේඩ් වලින් මෑණියන්.
ආ
ඇහෙනවද?
ඇහෙනවා.
මේ මට මේ දැන් පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන භාවනාවේදී මට කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට කරගන්න පුළුවන්. ඒක තමයි මගේ ප්‍රධානම භාවනාව. නමුත් සංඛාර කියන තැනට ආවහම මට ප්‍රශ්නයක් ආවා. මොකද මම හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන හිතෙන් හිතන්න සංඛාර අபிසංඛාර වෙනවා මිසක ආපස්සක් නැහැ කියලා. එතකොට මම හිතන්න පටන් ගත්තා මේ මනෝ සංචේතනා කියන එක නම් මට හොඳටම වැටෙනවා මේ ඇති වෙනවා නැති වෙනවා කියන එක, නිරෝධ වෙනවා කියන එක හොඳටම නිරෝධ කරගන්නත් පුළුවන්.
අபிසංඛාර වෙන්නේ මොකක් නිසාද? අபிසංකාර වෙන මොකක් හින්දාද? ඒක තමයි උපාදාන කියන්නේ.
ආහා.
ඒ කියන්නේ ඒක උපාදාන ඒක උපාදාන වෙච්ච හින්දා නැවත සකස් වීමක් සිදුවෙන්නේ. දැන් ඒ ඇති වෙච්ච ආයතනයක ඇති වෙච්ච මනසට එන සිතුවිල්ල කරි මොන ආයතනයක හරි ඇති වෙන සිත ගැන මේ එතන ඇයි ඒක අபிසංකාර වෙන්න යන්නේ මොකටද? ඒක අபிසංකාර වෙන්නේ උපාදාන හින්දා. නැත්තම් එතනම නිරුද්ධ වෙනවානේ. දැන් අර දිට්ඨි නිට්ටමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන විදිහටම
කියනවනේ.
වෙන තැනම නිසුද්ධ නිරුද්ධ වෙන්නේ
පායි. එතනම නවතිනවා.
ඔව්. ඔව් එතකොට අபிසංකාර වෙන්නේ ඇයි ඉතින්? වෙන්නේ මගේ අවිද්‍යාව තව තියෙනවා. මගේ තණ්හාව තියෙනවා. ඒක නිසා යන්නේ ඉස්සරහට. එහෙම නොවිච්ච දවසට එතන ඉවර වෙනවා. එතනම නිවෙනවා හිත. එතකොට මේ එතකොට කරන්න වැඩ නැහැ එතන යාට. සංකාර වෙනවා කියන්නේ ඒකයි. එතකොට මේ සියලු සංස්කාර, චිත්ත සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර සියල්ල නැතර වෙනවා. ඒ කියන්නේ ඉන්න අවස්ථාවේදී ඊට පස්සේ උන්වහන්සේලා කතා කරනවා ක්‍රියා කරනවා වැඩ අවශ්‍ය දේ හිතනවා නමුත් පුද්ගල ස්වභාවයේ අහෝසි වීම නිසා.
ඔව් දැන් රහතන් වහන්සේලාට අபிසංකාර වෙනවා කියලා දෙයක් නැහැ
නේද?
නේ
ඒ ක්‍රියා සිත්නේ. දැන් ඒක අபிසංකාර කියන්නේ කර්ම සිත්නේ සකස් වෙන්නේ. ඒ කියන්නේ බාහිර සකස් වෙන්නේ.
ඔව්
අபிසංකාරය කියන්නේ.
ඔව් එතකොට මේ මෙතන භාවනා විදී මට පොඩි උදව්වක් කරන්න කොහොමද හරියට කරගන්න කියන එක මේ සංඛාර කියන එක
ආයතන වල ආයතනයක ඇති වෙන සිත හරීම සිම්පල් එකක් මං කිව්වේ.
හ්ම්
ආයතනයක ඇති වෙන සිත මේ ඇති වෙන පංචස්කන්ධයක් කියලා හිතන්නේ. ස්කන්ධ පහක් මේ තියෙන්නේ.
ඔව්.
දැන් අපිට පේනකොට මොකද්ද පේන්නේ? දැන් රූප තියෙනවා. බාහ්‍ය රූපය, ආධ්‍යාත්මික රූපය මෙන්න මේ රූප දෙකක් තියෙනවා. ඒ දෙක එකතු වුණා. ඊළඟට මේක නිසා හටගත්ත වේදනාවක් තියෙනවා. ඊළඟට මේ රූප අඳුර ගැනීම කියලා සංඥාවක් තියෙනවා. ඊළඟට මේක වෙනුවෙන් සංකාරයක් මේ චිත්ත සංකාර ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මේක බලාගෙන ඉන්නවා මේක ගැන හිතන්න ගන්නවා සංකාරයක්. එතකොට විඥාණය හටගෙන තියෙනවා මේ චක්කු විඥාණය. මේක ඇති වුණා. ඉතින් මේ මේ පෙනුච්ච සිතේ කිසි හරයක් නැහැ. හිස් ඒවා නේ ඔක්කොම.
අර
වික්ෂණාස කිව්වනේ මුලින් අර පේන පින්දුම සූත්‍රයේ මේ මේ කොටස් පහ. ඉතින් ওই ටික චුට්ටක් හිතපු ගම මේ හිස් දෙයක් නෙමේ පේන හිත කියලා ඇති වුණේ. එතකොට මේක ඇයි අபிසංකාර කරලා චිත්ත සංකාර ඇති කරගෙන උපාදානය කරගෙන අபிසංකාර වෙන්නේ මේ නිත්‍ය සපාත්ම සුභ සංඥාවක් තියෙන හින්දානේ.
ඔව්
නේද? එතකොට මොකක් හරි එකට වැලියු එකක් දෙන හින්දානේ මේක අபிසංකාර වෙන්නේ.
එහෙමයි.
ඒත් මේකට වැලියු එකක් දෙන්න තියක්
තියන් ඉඩක් තියන් තම
නරක තියනවා කියන්නේ ඉඩක් තියන්න නරකයි නෙමෙයි. මේක තේරුණා නම් අවිද්‍යාව දුරු වුණා නම් බලෙන්වත් මේකට දෙන්න බෑ. දෙන්නේ නැහැ. ඒක අපිට හිතලවත් කරන්න හිතෙන්නේ නැහැ. අර පුංචි කාලේ අපි කොම්පියුටර් හදලා ඉවර දැන් කොම්පියුටර් හදන්නේ නැහැ නේ.
ඔව්.
දැන් අපි මේ බලෙන් කොම්පියුටර් හදන්න නැතු ඉන්නවද දැන්?
ඔව්.
දැන් බලෙන් කොම්පියුටර් හදන්න නැතු ඉන්නේ.
නෑ අපිට දැන් අවශ්‍යතාවයක්ම නෑ.
අවශ්‍යතාවයක් නෑ. අන්න ඒ වගේම මෙතන මේ කරන දෙයක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව දුර්විච ගමම මේවා නිකම්ම නතර වෙලා යනවා.
ඔව්.
පෙනෙන දේ අතහරින්න කියන දෙයක් නෑ. අල්ලන්න කිව්වත් අල්ලන්නේ අල්ලන්න වැඩක් නෑ. වැඩක් නෑ. කොම්පියුටර් අතහැරුණා වගේ. මේ ඔක්කොම මේ චිත් ඔක්කොම අතහැරිලා අතහැරිලා යනවා එතන. එතකොට විවේක විතර ඉතුරු වෙනවා.
හොඳයි.
ඒකට ක්‍රියාවක් කරන් තියෙනවා නම් අදාළ ක්‍රියාව කරන හැබැයි ඒක උපාදාන නෙමෙයි.
එහෙමයි.
ක්‍රියාසිතක් විදිහට කරනවා. පංචස්කන්ධයක් ඒක පංචස්කන්ධයක් විතර අරගෙන ඒක පංචස්කන්ධයක් විදිහටම සත්පුද්ගල ආත්ම සංඥාවෙන් තොරව ඒකට අදාළ වැඩේ කරලා එතන ඉව කරනවා. මොකද ඒක ගැන ඉතුරු නෑ මොනවා.
හොඳයි. මේ ඇණිනේ. දැන් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපි නතර කරමු නේද?
එහෙම.
එහෙම විශ්වාස.
හොඳයි. හොඳයි එහෙනම් අද පංචශීලයේ සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරමි. ඒ වගේම ධර්ම සාකච්ඡා කරමි. මේ රැස් කරගත් ආ වූ සියලුම කුසල් මේ ලෝකයේ අසවාසනයට ආරක්ෂා කරන්නා වූ අල්පේශාත් මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් කරලවත්වා කියලා දෙවියන්ට අපින් අනුමෝදන් කරමු. ආකාසට්ටා යමින් මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා ජිලං රක්ඛන්තු සාසනං ආකාසට්ටා යමින් මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා ජිලං රක්ඛන්තු දේශනං ආකාසට්ටා යමින් මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා ජිලං රක්ඛන්තු තුන් සදා ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තු වෙන පින් ලබා ගත හැකි ස්ථානක සිටිනවන ඒ සියලු ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් කරනු ලබත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ස්වාමීන් ප්‍රාර්ථනා කරන්නේ මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින්න තුරුම කල්යාණ මිත්‍රසුරක් ලැබේවා. පාප මිත්‍රාෂ්ටයක් නොලැබේවා කියලා. එමිනා පුඤ්ඤ කම්මේන මාමී පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමී පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමී පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සදහින සියලු දෙනාටම තෙරුවන් සරණයි. බහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන බහවහ නිවන් සාක්ෂාත් කරගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සූපත් වේවා, සූපත් වේවා, සූපත් වේවා.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයානන්දං වන්දිතුම් පස්සිතුම් වරං ප්‍රජාපති මහාතේරී ආගතම් පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ දීතා නමාමහ
දුක්ඛේවා නිරෝගේවා සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර වහවහා නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්
වේවා. ගුරු මෑණියන්ට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.